අන්න තියනවද නේද? මේව කරන්නේ ඇයි කියලා හරි අහන්න ඕන. වැඩක් තියනවද? ඈ? සමාධිය බහිනකොට සමාධිය නැති වෙනවද? නැති වෙන්න තමයි අපි කියන්නේ සමාධියෙන් එළියට එන්න කියලා. ඈ? දැන් අපරාධ කියලා හිතනවා. දැන් ඒක මෙහෙමයි. දැන් ඔය සමාධි ධ්‍යාන කියන්නේ අපේ හිතේ සාමාන්‍ය தත්ත්වෙ නෙමෙයි. ඊට වඩා වෙනස් தත්ත්වයක්. නේද? දැන් මේ නිකන් කතා කර කර ඉන්නකොට හිතේ තියෙන தත්ත්වෙ නෙමෙයි සමාධියකදී තියෙන්නේ, ගැඹුරු සමාධියකදී. දැන් ධ්‍යාන කියන්නේ ඊට වඩා සමාධියට වඩා ගැඹුරු අවස්ථාව. හරි? එතකොට ඒ වෙලාවේ හිත පවතින தත්ත්වෙයි දැන් සාමාන්‍ය தත්ත්වෙදී හිත පවතින தත්ත්වෙයි වෙනස්. අවස්ථා දෙකක්. එතකොට අපි ඒක සාමාන්‍ය தත්ත්වයට අරගෙන තමයි ඇස්සරින්නේ. දැන් හැම භාවනාවකදීම මතක තියාගන්න මම කියන්නේ සමාධියෙන් එළියට එන්න කියලා හිතන්න. ඒ මේවට පුරුදු කරන්න. ගැඹුරු චිත්ත සමාධි වලට යනකොට Tamanta ඒවට යනවා වගේම ආපහු එීමේ හැකියාවත් පුරුදු කරන්න ඕන දෙයක්. ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මොකද ඔය ධ්‍යාන කියන ඒවා සමවෙදීමේ හැකියාව විතරක් තිබුණට මදි. ඒවයින් මිදෙන්න හැකියාවත් ප්‍රගුණ කරන්න ඕන. සමවෙදීමේ හැකියාවට අපි කියනවා සමාපජ්ජන කියලා. සමවෙදීමේ හැකියාව. එළියට ඒමේ හැකියාවට කියනවා වුට්ටාන. ඒකෙන් මිදෙන්න පුළුවන් හැකියාව. ඒක සමාපජ්ජනෙත් දියුණු කරන්න ඕන, වුට්ටානෙත් දියුණු කරන්න ඕන. හිතට ඕන ඕන විදිහට කරන්න දෙනවා නෙමෙයි, අපට ඕන දේ හිත කරන්න ඕන. අන්න මේ වෙලාවට මේ ධ්‍යානෙට යන්න කියලා අපිට අවශ්‍ය නම් ඒ වෙලාවට හිත යන්න පුරුදු කරන්න ඕන. මේ වෙලාවට මේකෙන් එළියට එන්න ඕන කියලා අපිට අවශ්‍ය නම් ඒ වෙලාවට එළියට එන්න ඕන. හරි? දැන් මේ හිතේ පාලනය ගැනීමක් තමයි ධ්‍යාන වඩනවයි කියන්නේ. ඒකට Tamanta හොඳ කන්ට්‍රෝල් එකක් ඇති කරගන්න. හිතේ පාලනය දිනු කිරීම. හරි? ඒක සමාධියෙන් එළියට ආවම සමාධිය නැති වෙන්න ඕන. එළියට ඇවිල්ලා සමාධියේ ඉන්නවා නම් හිත අහන්නේ නැහැ දැන් Taman කියන දේ. නේද? අපි මේ හිත පාලනය කරන්න පුරුදු කරනවා. හරි? ඒකට දුක් වෙන්න එපා සමාධියෙන් දැන් එළියට ආවයි කියලා. ඒ හිත පුරුදු කරන. ආයේ යන්න ඕන නම් ආයේ ඇස් දෙක වහගෙන යන්න හිතුවහම යන්න ඕන. ඒ මට්ටමට හිත පුරුදු කිරීම තමයි මේ කරන්නේ. ඒකට කියනවා මේවා දැන් වශී කරගන්න ඕන. අපි කියන දේ කරන තත්ත්වෙට හිත පුරුදු කර ගන්න ඕන. එතකොට සමාධි ධ්‍යාන වශී කර ගන්න ඕන. වශී කරගත්තු ගායකේ ඒක නැති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පොඩ්ඩක් නොකර හිටිය ගමන් ඔබ නැති වෙලා යනවා. මේ අපුරුදු කරගත්තාම එහෙම එකපාරට නැති වෙන්නේ නැහැ. ඈ ආයේ තව වෙලාවක පටන් ගත්තාම හිතපු ගමන් යන්න පුළුවන් වෙනවා. ඒ පුරුද්ද දිනු කර ගන්න ඕන. මේ විදිහට පුළුවන් වශී කරගන්න. එහෙම වශී කරගන්න ක්‍රම පහක් තියෙනවා. පහෙන් දෙකක් තමයි ඔය කිව්වේ. සමාපජ්ජනයි උත්තානයි දෙක තමයි ඔය දැන් පුරුදු කරන හැටි කිව්වේ. හරි. තව තියෙනවා අදිඨාන කියලා එකක් තියෙනවා. අදිෂ්ඨාන කරලා යන්න පුළුවන්. අදිෂ්ඨාන කරන කාලයක් ඉන්න පුරුදු කරන්න පුළුවන්. මම විනාඩි 5ක් ප්‍රථම ධානයෙ ඉන්න කියලා හරියට විනාඩි 5ක් ඉන්න ඕන. තත්පරයක්වත් අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ඒක ප්‍රගුණ කරන්න පුළුවන්. ඊළඟට තව වශී කරන ක්‍රමයක් තමයි ආවජ්ජන කියන්නේ ආවර්ජනය කරලා පුළුවන් අපිට. මෙන්න මේ ගුණාංග තියෙන මේ ධානයට සමාදීන. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගත තියෙන ප්‍රථම ධානයට සමාදීන. ඒ ආවර්ජනය කරලා කියනවා. එතකොට ඒකට යන්න පුළුවන්කම්. ඒක ආවජ්ජන කියනවා. ඒක ආවජ්ජන, සමාපජ්ජන, අදිත්‍යාන, උත්තාන. හතරක් කිව්වා. පස්වෙනි එක කරන්නේ ධානයේ ඉන්නකොට නෙමෙයි එළියට ආවට පස්සේ. මේ වගේ වෙලාවක ඔන්න බලන්න පුළුවන්. ඒ ඇත්තටම ධානයේ ඔය අහන ප්‍රශ්න. ඒවා බලන්න තව පස්සේ. ඒක තමයි පච්චවේක්කන කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන. ඒ හරියටම ධානයේද හිටි. ඒක කරන්න කලින් ඉතින් ධානය ප්‍රගුණ කරගන්න ඕනේ. නිකන් පොඩ්ඩක් ඉල්ලවට ප්‍රත්‍යවේක්ෂා කරන්න බෑ. ඒක තව ටිකක් ඔක හන්දට ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඊට පස්සේ තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඒක හන්දට ප්‍රගුණ වුණාට පස්සේ. දැන් හැබැයි ওই ටික කරනකොට හන්දට ප්‍රගුණ වෙයි ප්‍රත්‍යවේක්ෂා වෙයි සමාධිය කියලා දෙයක් තියෙනවා. සමාධිය තමන්ට හොඳට දැනගන්න පුළුවන් අර ධානෙත් එක්ක කම්පයා වෙලා පේනවා. හරි. ඉතින් ප්‍රථම ධානයේ හොඳට ප්‍රත්‍යවේක්ෂා වෙන්නේ දෙවෙනි ධානය කරද්දී. දැන් මහෙව්වට ඒක දැනෙන්නේ. දැන් හොඳට ප්‍රත්‍යවේක්ෂා වෙයි සමාධිය කියන එක නම් දැන් හොඳට තියෙනවා කියලා හිතේ යෝක. ටිකක් කරනකොට. ඒවා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන වෙලාව මං කියන්නම්. එහෙම නැත්නම් උපදෙස් දෙන කෙනා දන්නවා. Tamanta ඔන්න දැන් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. මේ ධානාංග එහෙම හොඳට අඳුරන්න පුළුවන් මට්ටමකට මේක ප්‍රගුණ වෙලා කියලා. ඒතකොට පුළුවන් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒක කරන්න මහා කාලයක් යන්නේ නැහැ. හරි. සතිය දෙකක් ඇති සමහර වෙලාවට Taman හරියට කරනවා නම්. හරි. ඒක Taman ප්‍රගුණ කරන මට්ටම අනුව Tamanගේ හිත වැඩෙන මට්ටම අනුව තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒ උත්සාහ කරන කෙනාට කරන්න පුළුවන්. මේ ධර්මයේ සඳහන් වෙනවා ධානයක් කියන්නේ මොකද්ද? ඒවා වඩන්න ඕනේ ඇයි? බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කරපු දෙයක්. සමාධිය දියුණු කරන්න ඕන චතුර්ථ ධානය දක්වා කියන එක. ඒක තමන්ට ඕනනම් බලන්න පුළුවන්. සූත්‍රවල තියෙන අය ධාන ගැන සමාධි ගැන කියපු සූත්‍රවල සාමාන්‍යයෙන් ලේසියෙන්ම බලන්න පුළුවන් පිරිවාණා පොත් වහන්සේගේ තියෙන සූත්‍රයක් සච්ච විභංග සූත්‍රය කියලා. සච්ච විභංග සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන එක එක අංගය ගැන කියද්දි සම්මා සමාධිය ගැන විස්තර කරන තැන බලන්න හොඳට කියෝලු. සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා දෙට කඩලා කඩලා පෙන්නනවා එතන කියෝලා බලන්න. ඒකෙදි චතුර්ථ ධානය දක්වා හිත දියුණු කිරීම කියලා. මේවා දේශනාවල තියෙන දේවල්. තව ප්‍රශ්න තියෙනවද? ඔව්, අධිෂ්ඨාන කරන එක විදිහක් තමයි. එන්න දැන් සමාධියෙන් දැන් හිතන්න පුළුවන්. මම ප්‍රථම ධානයට ගිහින් ඒකේ විනාඩි 5ක් ඉඳලා ආයේ සමාධියටම එන්න කියලා බලයි. හරි. එතකොට ඔන්න තමන්ට දැනෙනවා ඉබේම ප්‍රථම ධානයට යනවා. ඒකේ ඉන්නවා. ආපහු එකපාරට ආපහු එනවා දැනෙනවා. ඒ දැනෙන්නේ විනාඩි 5ක් ගියාට පස්සේ. ඒක ඔටෝමැටිකලි වෙනවා. අධිෂ්ඨානයේ වැඩ කරනවා. දැන් ඊළඟට ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. සමාධියේ ඉඳන් ප්‍රථම ධානයට යන්න කියලා හිතනවා වෙනකොට හිතන්න පුළුවන්. අන් ප්‍රථම ධානයට ගිහින් ඒක විනාඩි 5ක් ඉඳලා සමාධියටම එන්න කියලා බලයින්. එතකොට දැනේ ධානයට යනවා දැනේ. එහෙ ඉන්න. විනාඩි 5කින් විතර හිතන්නෙත් නැතුව එකපාරට ආපහු මේ හුස්මට අවධානය යනවා දැනේ. සමාධියට එනවා දැනේ. අර අධිෂ්ඨානේ වැඩ කරනවා ඒකට.
සමාධියයි ප්‍රතිමාඥායයි ඒක වෙනස මතක්.
වෙනස දැනගන්න ඕක ප්‍රගුණ කරන්න ඕන. ඈ? ඒක අත්දකින්න ඕන දේවල්. ඈ? ඈ? දිගටම තියාගන්න ඕනේ නැහැ. දැන් සමාධිය පුළුවන් ද දිගටම තියාගන්න? ඒකේ සමවැදිලා ඉන්නකොට තිබුණාම ඇති. දිගටම තියනවා කියන්නේ මෙහෙමයි. දිගටම ධානයේ ඉන්නවා හරි සමාධියේ ඉන්නවා හරි නෙමෙයි. ඔන්න දැන් මට සමාධියට හරි ප්‍රථම ධානයට හරි යන්න ඕන කියලා හිතලා වාඩි වෙලා පිබාවනාව පටන් ගන්නවා. එතකොට ඔන්න දැන් ප්‍රථම ධානයට යන්න කියලා හිතනකොට යන්න පුළුවන් නම් ඒ කියන්නේ ධානයේ පවතිනවා. එහෙම හිතුවහන් යන්නේ නැත්තම් හිත එහෙම හෙදුවදුවා ඉන්නවනම් එතකොට ධානයේ නැහැ. හරි. ඒ ධානයේ මේන්ටේන් කරනවා කියන්නේ එහෙමයි. දැන් ඔන්න ආයේ අද වෙන්න ඕනේ අද හවසාරි හෙට කරන වෙලාවට ආයේ සහගෙන ඉඳලා ඉතින් ප්‍රථම ධානයට සමවදින්න. එතකොට ඔන්න යනවා නම් තාම ධානයේ තියෙනවා. හරි? ඒ කියන්නේ ධානයට සමවැදිලාම දවසම ඉන්නා නෙවෙයි. අපි කරන මොහොතේ මොන බාධක තිබුණත් සමවදින්න පුළුවන් නම් ඒ ධානයේ තියෙනවා. අන්න එහෙම කෙනෙක් ධානයේ පිරිහිලා නැහැ. එහෙම කෙනෙක් මරණයට පත් වෙනකොට අනිවාර්යෙන් ඒ ධානයට අනුරූප මට්ටමට හිත වැඩෙනවා. බය වෙන්න ඕනේ නැහැ මැරෙන්න. කෙලීම බ්‍රහ්ම ලෝකේ. ආයේ සතර පහ පැත්තේ යන්නේ නැහැ. ආ ප්‍රේත ලෝකවල යන්නේ නැහැ. ආ තරහ හිතක් ඇවිල්ලා, ලෝභ හිතක් ඇවිල්ලා අපාගත වෙන්නේ. කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ ධානයක් වඩනවා නම්. අනිවාර්යෙන් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙට යනවා. හොඳ සහතිකයක්. වෙන මොනවා ගැලත් ඔය වගේ සහතිකයක් එන්නේ. හරි. තමන්ට ධානයක් නොපිරිහිලා නොපිරිහිගෙන තියන්න පුළුවන් නම් නොපිරිහිනවා කියන එක තේරෙනවා නේද? දැන් ආයි භාවනා කරනකොට මේක වඩන්න හදනකොට එතෙන්ට යනවා නම් ඔන්න පිරිහිලා නැහැ. ඒ මට්ටම ඇති කරගන්නේ ඔක ආය ආය කරන්න ඕන. පුරුද්ද ඇති කරගන්න ඕන. ඔය ටික තමන්ට කරලා බලන්න පුළුවන්. ඊළඟට අර කාලෙත් අදිෂ්ඨාන කරන්න පුළුවන්. ප්‍රථම ධානයට විනාඩි 5කට ගිහිල්ලා ආයේ එන තැනත් හිතන්න ඕනේ හැබැයි අදිෂ්ඨාන කරනකොට. නැත්තම් දන්නේ නැහැ නේද යන්නේ ඉවර වුණාන් කොහටද යන්නේ කියලා. ඈ ධානයට යන්න විනාඩි 5ක් ඉන්න ආයේ කොහටද එන්න ඕනේ. සමාධියටම එන්න කියන ಜಾති තුනම හිතන්න ඕනේ අදිෂ්ඨානවලද. හරිද? යන තැනයි කොච්චර වෙලා ඉන්නවදයි ආපහු එන්නේ කොහාටද කියන එකයි තුනම හිතන්නවා අදිෂ්ඨානෙදී. අදිෂ්ඨාන කරනකොට පරිස්සම් වෙන්න ඕන පැහැදිලි අර කමාන්ඩ් එකක් දෙන්න ඕන. අපැහැදිලි එකක් දුන්නොත් හිත දන්නේ නැහැ ඊළඟට මොකද්ද කරන්නේ කියලා. ඒ විදිහට හිතලා බලන්න ඒක වෙයි. තමන්ගේ හිත වැඩිලා තියෙනවා නම් ඒක වෙනවා එහෙම හිතුවහම. හරි. ප්‍රශ්න තියෙනවද? ධ්‍යාන වඩන්න බයයිද? බය නම් අහන්න. බය වෙන්න එපා. කරන්න. අලාම ඕනේ. රැට නිදිනකොට හිතන්න මට උදේ 4:00ට ඇහැරෙන්නේ. ඒක හරියනවා. ඔව්. දැන් හිත ඔය හොඳට සමාධිය වැඩෙනකොට පුරුදු වෙනකොට හිතේ තියෙන ටයිමින්. මම අහන්න පුළුවන් විනාඩි 5ක් හිතුවට කොහෙන්ද හිත දන්නේ විනාඩි 5 ගියේ කොහොමද කියලා. හිත දන්න. ආයෙ තත්තරයක්වත් අඩු වැඩි වෙන්නේ නැහැ. ඔව්. මම පැය භාගයක් දැන් සමාධිය ඉන්නවා කියලා වාඩි වෙන්න. නැත්තම් භාවනා කරනවා කියලා. ඉවර වෙලා බලන්න වෙලාව කොච්චර වෙලා ගියාද කියලා. හරියට ඒ වෙලාව ඉඳි. එහෙම හිතේ පාලනයක් ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඒ හින්දා තමයි මේව කරන්න පුළුවන්. හ්ම්. ඔව් දැන් භාවනා කරද්දී එච්චර වෙලා ගියාද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තව ලක්ෂණයක් ධ්‍යාන වඩද්දී. දැන් වෙන වෙලාවල දැන් කොච්චර වෙලා ගියාද දන්නේ නැහැ, ඉවරද දන්නේ නැහැ. අරම මේවා හිතේනවනේ ඉන්න අමාරු වෙනකොට. මේකෙදී එහෙම එකක් නැහැ. ඔය පෑබාගේ නිකම්ම යයි. අර විදියට හතර සැරයක් කරලා බලන්න. විනාඩි 5ව 4 යනකොට එතන විනාඩි 20ක් නේ. හතරේ වෙලාවත් එක්ක පෑබාගේ විතර නිකම්ම ගිහින් තේ කිසි අමාරුවක් නැතු. හරි. සාමාන්‍යයෙන් අත්දකින්න තියෙන ලක්ෂණ. වෙනදා තියෙන රිදුම් එහෙම එන එකක් නැහැ ඕවා කරද්දි. අපහසුකම් එහෙම එහෙ කහන්න දැනෙන කකුල් හොල්ලන්න ඕන අත් හොල්ලන්න ඕන ඒක එන්නේ ඕක කරන්නේ. හරි. අත්දකින්න පුළුවන් දේවලුත් තියෙනවා. හ්ම්. ඒවා එහෙම්මම වෙන්න ඕන කියන එක නෙමෙයි සාමාන්‍යයෙන් ඒ ලක්ෂණ තියෙනවා ඔකේ. හරි. බය නැතුව කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. බය නැතුව කරන්න. ඔය නොකරන අයගෙන් උපදෙස් ගන්න යන්නත් එපා හැබැයි. මේවා ගැන අහන්න යන්න එපා. ඒවා ප්‍රගුණ නොකරපු අයගෙන්, ප්‍රගුණ කරපු කෙනෙක්ගෙන් අහුවට කමක් නැහැ. හරි. මෙන්න දැන් එහෙම දෙයක් කිව්වා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඕක නොකරපු කෙනෙක්ගෙන් අහලා වැඩක් නැහැ. මොකද ඒක අධ්‍යක්ෂපු කෙනා විතරයි දන්නේ මේවා කරන්නේ කොහොමද කියලා. ඒ වගේ කෙනෙක්ගෙන් තමයි උපදෙස් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ විශේෂයෙන් ධානය ගැන කරද්දී ඒ කෙනෙක්ගෙන් උපදෙස් තරම් ඒ විදිහට කරගෙන යන්න. Tamanta ප්‍රශ්නයක් තියෙනවා නම් එයාගෙන් අහන්න ඕනේ. ඉතින් කියන්න තියෙන පළවෙනි දේ තමයි මේවා බය නැතුව කරන්න ඕනේ. බය වෙන්න එපා. කිසිම මේ මොනවාද ඒවයි හානියක් වෙන්නේ නැහැ. එහෙනම් කළා කියලා. ඔව් ඉරියව්ව ප්‍රශ්නයක් නැහැ. ඉතින් Tamanta අර හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඉරියව්වක තමයි ඉන්න ඕන. පහසු ඉරියව්වක. පුටුවක හිටියට කමක් නැහැ. නේද? පුටුවක වාඩිලා කළාට ගැටලුවක් නැහැ. නේද? ප්‍රගුණ කරනකම් සාමාන්‍යයෙන් කොන්ද ටිකක් කෙලින් තියාගෙන එහෙම ඉන්න ඕන. ප්‍රගුණ කළාට පස්සේ මම කිව්වේ ඒවා මාස්ටර් කරන්න පුළුවන් කියලා. වශී කරන්න පුළුවන් කියලා. වශී කරගත්තට පස්සේ Tamanta ඕන ඉරියව්වක පුළුවන්. ඒවා දැම්ම කරන්න යන්න එපා. වශී කරගත්තට පස්සේ ඉරියව්ව ගැටලුවක් නැහැ. හාන්සියලා වුණත් පුළුවන්. හැබැයි ඒ ප්‍රගුණ කළාට පස්සේ ඈ බස් එකේ යනකොට වුණත් වාඩි වෙලා ඉඳන් කරන්න පුළුවන්. ඒක Tamanta කරලා බැලුවට කමන්නේ නැහැ. බස් එකේ යනවා නම් පැයක් විතර යනවා නම් හොඳට වාඩිලා ඉන්නවා නම් මේ අස්වාගෙන කළාට ගැටලුවක් නැහැ. වාඩිලා ඉන්න ඉරියව්වේ කරන්න පුළුවන්. ශබ්ද තිබුණා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕක තව ලක්ෂණයක්. වෙන දහස් දෙයක් තියෙනකොට බෑනේ. ඒකට බැන බැන ඉන්නවනේ. නේද? දැන් එහෙම වෙන්නේ නැහැ ධානා වඩන කෙනාට. ඒවා Tamanta බාධා නෙවෙයි. හරි. ඔය වගේ අත්දකින්න පුළුවන් දේවලුත් තියෙනවා ඒවා. තියෙනවද මොකුත් අහන්න? ඔව්. ධ්‍යාන ප්‍රගුණ කරන කෙනාට මරණාසන්න මොහොතේදී සමාදිනවා කියලා එකක් නැහැ. ඒක ඉබේ වෙනවා. පුරුද්ද තියෙන කෙනාගේ ඒක වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මැරෙනකොට මං කිව්වා අර මැරිලා බලන්න කියලා කළාත් දන්නේ නැහැ. කලින් මැරිලා බලන්න කිවි. මැරෙනකොට මොකද්ද වෙන්නේ? අපි ඒ ටිකක් සමාධියට සමාදින එකකට සමාන දෙයක් වෙන්නේ ඇත්තටම. අපේ ඉන්ද්‍රිය ටික ඇහැ කන නාසය දිව ශරීරය ටික ටික වැඩ කරන්නේ නැති වෙනවා. ඔකට නේද වැරෙනවා කියන්නේ? ඈ ඇහැ පේන්නේ නැතුව යනවා. ඇස් අරගෙන හිටියත් ඉතින් මැරෙනකොට පේන්නේ නැතුව යනවා නේද? ඇහැ ක්‍රියා කරන්නේ නැතුව යනවා. කන ක්‍රියා කරන්නේ නැතුව යනවා. නාසය ක්‍රියා කරන්නේ නැතුව යනවා. දිව ක්‍රියා කරන්නේ නැතුව යනවා. ශරීරය ක්‍රියා කරන්න නැතුව යනවා. කියන ස්පර්ශ ගන්න බැරි වෙනවා නේද? ඒකේ සාමාන්‍යයෙන් කියන්නේ අන්තිමට අක්‍රිය වෙන්නේ මොන එකද ඔය පහේ? ඇහැද කනද නාසයද දිවද ශරීරයද? මැරිලා බලන්න ඕන. ඉතින් හොයා ගන්න. කන අනිත් ඒවා දැන් ඇහැට එන්නේ නැතුව යනවා. රස දැනෙන්නේ නැතුව යනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. ස්පර්ශ දැනෙන්නේ නැතුව යනවා. හැබැයි කියන දේ නම් ඇහෙනවා. ඒහිඳ ඔය ටිකක් අසනීපව ඉන්න අය ළඟට ගිහිල්ලා දැන් එයාට නිින්ද ගිහින් කියලා හිතාගෙන නැත්තම් දැන් මැරිලා තමයි කියලා හිතාගෙන අරව මේවා කියන්න එපා. අර ඉද්දි කියන්න බැරි ඒවා. මොකද එයාට තාම ඇහෙනවා වෙන්න පුළුවන්. ඈ ළඟ ඉඳන් සමහරු බනිනවා. මෙයා ජීවත්ව ඉන්නකම් මෙහෙම තමයි කලේ අරකයි මේකයි දැන් ඔය ඔය හිටියට දැන් ඉතින් අතක්වත් හොල්ල ගන්න බෑ ආ කට හොල්ලන්නත් බෑ හැ හොල්ලන්නත් බෑ දැන් ඇහෙනවා මොකද වෙන්නේ හිතෙන් වෙන වෙන ඉන්නව නේද මුන් මෙහෙම තමයි මට මේ මේ ආ හොඳට ඉන්නකම් මෙහෙම කතා කළාට නැති වෙලාවට මෙහෙම එතකොට පරිස්සම් වෙන්න අසනීප කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කෙනෙක් ළඟට ගිහින් අරව මේව කතා කරන්න එපා වුන් නැති ඒවා ඔව් දැන් මං කියන්න හැදුවේ දැන් ඔහොම වෙනකොට භාවනාවක් ප්‍රගුණ කරපු කෙනාට මොකද වෙන්නේ දැන් ඕගොල්ලන්ට හොඳ නිෂ්කලංක තැනකට ගියොත් මොකද වෙන්නේ ගෙහින් ඇස් පියාගත්තා හුස්මට හිත යනවා ඈ සද්ද බද්ද නැත්තම් නිෂ්කලංක නම් නිකම්ම ඉබේම සමාධිය වෙනව නේද ඈ ඔන්න ඔය වගේ තමයි දැන් අපිට ඇහැ පේන්නේ නැති වෙනකොට ඇහෙන් අරමුණු ගන්නෑ ඈ නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනකොට නාසයෙන් අරමුණු ගන්නෑ දිවට රස දැනෙන්නේ නැති වෙනකොට දිවෙන් අරමුණු ගන්නෑ කයට ස්පර්ශ දැනෙන්නේ නැති වෙනකොට රිදුම් එහෙම මොකුත් නැහැ ඈ ශරීරේ ඒව වැඩ කරන්නේ නැහැනේ කනට ඇහෙන්නේ නැති වෙනකොට ඒවයින් අරමුණු ගන්නෙත් නැහැ. දැන් ඔය ආයතන පහෙන්ම අරමුණු ගන්න නැති වෙනකොට හිත කොහොම වෙයිද මේ භාවනාවක් ප්‍රගුණ කරපු වෙනා? ද සමාධියකට යනවා. නේද? ඉතින් තමන් වඩලා තියෙන්නේ ප්‍රථම ධානයේ නම් ප්‍රථම ධාන මට්ටමට ඉබේම වැඩෙනවා. දෙවෙනි ධානයේ නම් ප්‍රගුණ කරලා තියෙන්නේ දෙවෙනි ධානෙට ඉබේම වැඩෙනවා. ආයි උත්සාහයක් අවශ්‍ය නැහැ. අනිත් ඒවයින් අරමුණු ගන්න නැති වෙනකොට ඉබේම ඒක වැඩෙනවා. ඒකයි වෙන්නේ. මරණාසන්න මොහොතේ අනිත් ඒවයින් කරදර කරන්නේ නැති වෙනකොට තමන්ගේ හිත සමාධිය බලවත් වෙලා ධානයට වැඩෙනවා. එතකොට ඒකට අනුරූප තැන තමයි උපදින්නේ. ඒක ආයේ හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි. දැන් ඔය නිකන් ප්‍රගුණ කරනකොට පේනවනේ මුකුත් නැති වෙනකොට ඉබේම හුස්මට අවධානය යනවා. ඒ වගේ තමයි. නෑ නෑ ඒ අමාරු වෙන්නේ නෑ දැන් සමාධියක ඉන්නකොට කකුල රිදෙනවා දැනෙන්නේ නෑ මොන ලෙඩේ තිබුණත් වේදනා දැනෙන්නේ නෑ ශාරීරික වේදනා දැනෙන්නේ ඒ තව දෙයක් ධානයක් ප්‍රගුණ කරපු එක්කෙනාට රිදුම් වේදනා එන්නේ නෑ ධානයක ඉද්දි බුදුරජාණන් වහන්සේතෝ පිරිනිවන් පානකොට චතුකිත ධානයට සමවැදිලා තමයි පිරිනිවන් පෑවේ හරි වේදනා වලින් බේරෙන්නත් විදිහක් තමයි ධ්‍යාන වලට සමාදින එක. ඒ ඉතින් නිකන් අයට ධ්‍යාන වඩපු අයට නෙවෙයි. ඉතින් අනේ පින්ද සෙත්තුතුමා ධ්‍යාන වැඩුවද? මේ කියන්නේ ධ්‍යාන වඩපු අයට. ධ්‍යානෙ ප්‍රගුණ කරපු කෙනාට. හරිද? ධ්‍යානයක් ප්‍රගුණ කරගෙන ඉන්න කෙනා පිරිහෙන්නේ නැතුව අනිවාර්යයෙන් මරණ මොහොතේ ධ්‍යානයට සමවදිනවා. සමවදිනාම බොහොම ලස්සනට hina වෙලා එහෙම මැරෙන්න පුළුවන් යන්නේ ඒකට අදාළ ධර්ම ලෝකේ. එහෙමම හිත මේ ඔව් ආ ධ්‍යානේ ඔව් විගටම ඉතින් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියන්නේ මේ ධ්‍යාන මට්ටම තමයි මේ බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. ඒ බ්‍රහ්ම ලෝකේ කියන්නේ මේ ධ්‍යානයේදී අත්දකින්න මේ බ්‍රහ්ම ලෝකේ තියෙන தත්ත්වය. හරියට ප්‍රගුණ වෙනවා මේ යන්තම් ගියාට නෙමෙයි. දැන් හිතන්න එපා අර බ්‍රහ්ම ලෝකෙට ගිහින් ආවා කියලා. ප්‍රථම ධ්‍යානෙට ගිහින් ආවා. ප්‍රථම ධ්‍යානයේ හොඳට දැනෙනකොට තියෙන්නේ මේ බ්‍රහ්ම ලෝකේ தත්ත්වය. එතකොට මේ කායික අපහසුතා එහෙම නැහැ. ඔව් 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 ඒ මුලදී තියෙන කාම ධානයේ ප්‍රගුණ නැහැ ප්‍රබල නැහැ ක්‍රමක්‍රමයෙන් කියන්නේ ධානයේ ප්‍රබල වෙනවා ප්‍රබල වෙනකොට ඒවා දැනෙන්නේ නැහැ ඔව් එතකොට හෙල්ලෙන්න ඕනත් නැහැ ඔහේ ඉන්නවා ඇයි අමාරු කන්නේ දැනෙන්නේ නැහැ ආසනීප තියන අයටත් හොඳයි ධානයක් වැඩන එක පුරුද්ද ඇති කරගන්න හැටි තමයි ඔය කිව්වේ ඉතින්. ඔව්. ඔව්. දැන් ධානයේ ප්‍රගුණ කරපු කෙනාට පුළුවන්. කලින් වඩලා තියෙන කෙනාට දැන් ඇක්සිඩන්ට් එකක් වුණා කියමු. පිළිකාවක් හැදුනා කියමු. ඉති ප්‍රශ්නයක් නැහැ. එතකොට හොඳට ධානයක සමවැදීලා ඉන්න පුළුවන් සමහර ගොඩක් වෙලාවට ඒ ලෙඩේ සනීප වෙනවා. ධාන ප්‍රගුණ කරපු වෙනවා. ඒත් පුළුවන් ඒක. පිළිකාවක් වුණත් සනීප කරගන්න පුළුවන්. හැබැයි ලෙඩේ හැදුනට පස්සේ මේක උගන්වන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. තමන් කලින් භාවනා කරලා හිත වඩලා පුරුදු කරලා තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ලෙඩ වුණාට. ඒකයි මම කියන්නේ. ඇඳට වැටෙන්න කලින් මේවා පුරුදු කරගන්න. ඈ ලෙඩේ හැදෙනකම් බලා ඉන්න එපා. මේ මන් ලෙඩ වෙලා දැන් භාවනාවක් කියා දෙන්න කියන්නේ නැපා. ඒලාට කියා දෙන්නේ නැහැ. දැන් මයික් එක ගත්තොත් දැන් අහුවත් කියා දෙනවා. පුළුවන්. පුළුවන් පුළුවන්. ඔව් දර්ශනය කරන කෙනා ධානයට වඩා බොහොම වැදගත්. ඉතින් ධානයක් වඩපු කෙනා සාමාන්‍ය කෙනාට වඩා බොහොම උසස්. කෙලින්ම සෝවාන් වෙනවට අමතරව සෝවාන් වුණත් සතර අපාය යන්නේ නැහැ නේ. හරි. සෝවාන් නොවි සතර අපාය නොයන විදිහ තමයි මේ. සෝවාන් වෙලා නම් ධානයකට සමවදිනා නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ. හරි. එරිලා සෝවාන් වෙලා නැතුව හිටියොත් ධානයක් වඩාගෙන තියනා නම් ඒත් අපාගත වෙන්නේ නැහැ. ඒකයි මැරෙන්න බය වෙන්න බය නැති කරගන්න තව විදිහක් මොකද්ද? ධානයක් ප්‍රගුණ කරගන්න. බය වෙන්න ඕනේ නැහැ. අපායට යන්නේ සතර අපාය යන්නේ. ඇයි මිනිස් ලෝකෙට එන්නේ? ඈ ආ ඒකේ ඔව් ඒ ඉතින් බ්‍රහ්ම ලෝකේ ඉතින් කල්ප ගානක් ඉඳලා ඒක ඉවර වුණාන් කොහේ යයිද දන්නේ නැහැ. ඔව් ඒ උනාට මීට වඩා මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහරු ධාන වඩන්නේ ඇයි කියලා අහුවාම බ්‍රහ්ම ලෝකේ යන්න බයයි. ඇයි? ආය අපාගත වෙනවා. දිව්‍ය ලෝකේ යන්න බය නැහැ. දිව්‍ය ලෝකේ නෑ මං කියේ ධ්‍යාන වඩන්නේ නැහැ මොකද බ්‍රහ්ම ලෝකෙයි කියලා. පින් කරනවා දිව්‍ය ලෝකේ යන්න. ඒකට බය නැහැ. ඒක ඉවර වෙලා පාය යන්නේ නැද්ද? නිවන් දකින්න පුළුවන්. ඔව් දැන් මතක තියාගන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මනුෂ්‍ය ලෝකේ ඉඳලා මැරෙනකොට දැන් යන්න පුළුවන් තැන් තියෙනවනේ. කීයක් තියෙනවද? 31ක් තියෙනවා. සතර අපාය වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්, සදෙව් ලෝක කීයක් කියලාද? ඒක දිව්‍ය ලෝක 6යි, අපාය 4යි, කීයද? 10යි. මනුෂ්‍ය ලෝකෙයි 11යි. තව කීයක් තියෙනවද? 20. ඒ 20 බ්‍රහ්ම ලෝක ටික. එතන රූපාවචරයව 16යි, අරූපාවචර 4යි. හරි, ප්‍රධාන වශයෙන්. හරි. එතකොට දැන් මනුෂ්‍ය ලෝකෙ ඉඳලා මැරෙනකොට අපි හිතමු සාමාන්‍ය මට්ටමේදී මනුෂ්‍ය ලෝකේ ඉඳලා මැරෙන කෙනෙකුටද ආයේ සතර අපායට නොයා ඉන්න ලේසි දිව්‍ය ලෝකේ ඉඳන් මැරෙන කෙනෙකුටද? එහෙ නැත්නම් බ්‍රහ්ම ලෝකේ ඉඳන් මැරෙන කෙනෙකුටද? අපාය ළඟින්ම තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකේ ඊට උඩින් තියෙන්නේ, බ්‍රහ්ම ලෝකේ ඊටත් උඩින් තියෙන්නේ. සායිත බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඊට පල්ලෙහා දිව්‍ය ලෝකයක උපදී. දිව්‍ය ලෝකේ ඉඳන් ඊට පල්ලෙහා මනුෂ්‍ය ලෝකෙ උපදී. දෙවියුරු ගොඩක් මනුෂ්‍ය ලෝකෙට එනවා. නේද? හතර අපායේ ඉඳන් එනවද උඩට? එන්නේ බොහොම කලාතුරකින්. මනුෂ්‍ය ලෝකේ ඉඳන් උඩට යන්නේ බොහොම කලාතුරකින්. දිව්‍ය ලෝකෙට යන්නේ. දිව්‍ය ලෝකෙ ඉඳන් බ්‍රහ්ම ලෝකෙට යන්නේ බොහොම අඩුයි. හැබැයි පහළට එනකොට මග උන්නම් පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන් නේ. පහළට මේ මිනිස් ලෝකෙ ඉඳන් මේ උඩට යනවට වඩා උඩ ඉඳන් පහළට එනකොට සමහර විට මගක් අල්ල ගන්න පහසුවක් තියෙනවා හොඳට හිටිය කෙනෙකුට. හරි. එතනත් ගිහින් පොඩ්ඩක් හරි පිනක් කළොත් කුසල් පැත්තේ හිත යොමු කළොත් අඩු ගානේ බණක් අහන්නවත් හිතුනොත් නේද? මනුස්ස ලෝකේ ඉඳන් බණ ඇහුවට වඩා සමහර විට හොඳට අහන්න පුළුවන්. එහෙම හිතෙන්න ඕනකම හදාගෙන යන්නයි ඕන. ඒ හින්දා තමයි කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා ඒ තැනකට යන්න. හරි? ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තැනකට යන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. නෑ දිව්‍ය ලෝකේ පුළුවන්. දෙවිවරු වෙන්නේ ඕන තරම් බණ. බ්‍රහ්ම ලෝකවල සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා බණ අහන්න බැරි. අසඤ්ඤතලය ඇහෙන්නේ. කාම ලෝක කියන්නේ මෙහෙමයි. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, කාම ලෝක. සතර අපායත් කාම ලෝකේ. ඇයි කාම ලෝක කියන්නේ? මේ ආයතන වලට අරමුණු වෙන ඒවානේ කාම වස්තු කියන්නේ. ඇහැකණනාසේ දිව ශරීරයට අරමුණු වෙන ඒව තමයි කාම වස්තු. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඈ ඕවපස්සේ ලෝණ ලෝකවලට කියනවා කාම ලෝක කියලා. දැන් මනුෂ්‍ය ලෝකෙත් ඕවපස්සේ ඉලවන්නේ. දිව ලෝකෙත් ඕවපස්සේ ඉලවන්නේ. සතර අපායෙත් ඕවපස්සේ ඉලවන්නේ. ඒවට කාම ලෝක කියනවා. කාම වස්තු පස්සේ ලෝණ. බ්‍රහ්ම ලෝකේ එහෙම නැහැ. ඔව් නෑ ඒක තමයි. ඒවයි කෙලෙස් මතු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. දැන් දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි නුවණ තියෙන කෙනාට කෙලෙස් නැතුව ඉන්න පහසුයි. හැබැයි සතර අපායේ තිරිසන් සතෙක් වුණොත් පහසු වෙයිද කෙලෙස් නැතුව ඉන්න? මාංශ ආහාරයට ගන්න සතෙක් වුණොත් සත්තු මරන්න නැතුව ඉඳීද? ඔව් දැන් ඔන්න හොඳ ප්‍රශ්නයක්. දැන් බ්‍රහ්ම ලෝකෙට යන්න බය ගොඩක් වෙලාවට මේ ඉතුරු ටික කරගන්න බැරි වෙයිද කියලා. ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හොඳ සූත්‍රයක්. ආනෙන්ජායතන සූත්‍රය. ආනෙන්ජායතන සූත්‍රය කියලා. එතන අංගුත්තර නිකායේ තියෙන ආනෙන්ජායතන සූත්‍රය කියවලා බලන්න. ඒකේ තියෙනවා විශේෂයෙන් අරූපාවචර ධ්‍යාන ගැන. රූපාවචර අපි දැත්තකින් තියමුකෝ. දැන් ඔය මේ කිව්වේ රූපාවචර. පළවෙනි හතර රූපාවචර ධ්‍යාන. ඊට පස්සේ තියෙන හතරක් අරූපාවචර කියලා. මොනවාද ඒ? ආකාසඤ්ඤායතනය, විඥානඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය. ඒවයි රූපය ගැන හැඟීමකුත් නැහැ. හිත විතරයි තියෙන්නේ. ඒකට කියනවා එහෙනම් අරූපාවචර කියලා. ආකාසඤ්ඤායතනය, විඥානඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ ආනෙන්ජායතන සූත්‍රෙදි දේශනා කරනවා යම් කෙනෙක් ආකාසඤ්ඤායතනය පුරුදු පුහුණු කරයිද? හරි. ආකාසඤ්ඤායතනය කියන්නේ ආකාශයේ අනන්තයි කියන ආකාසඤ්ඤායතනෙ. ආකාශ සංඥාවෙන් ඉන්න ධානයක් ඒක. ඒකට ගිහාම මේ ශරීරයක් ගැන අදහසක් නැහැ. ආකාශය වගේ හිස් බවක් තමයි අනන්තය දක්වා. ඔව්. අවකාශයක් විතරයි. අනන්තය කියන්නේ හතර වටේම තීන තෙක්මානේ අවකාශය විතරයි. ආකාසඤ්ඤායතන. හරි. එතකොට ඉතින් කෙලෙස් ඇති වෙන්නේ නැහැ නේද? ඒ කාම වස්තු නැහැ. හිස් අවකාශය විතරයි. ආකාසඤ්ඤායතන. ඒ හිත විතරයි තියෙන්නේ. ඔහොම සැහැල්ලුයි. හොඳට පාවිවි ඉන්න පුළුවන්. කිසි බරක් නැහැ. මේ රිදුම් වේදනා මොකුත් නැහැ. දැන් ඔයා අහන්නේ ඉන්න කෙනා ගැන නෙමෙයි, අනිත් අය ගැන. අනිත් අයට පේනවාද අරයගේ කයක් තියනවාද කියලා? දැන් නොපෙනෙන්නේ Tamanටද අනිත් අයද? ඒකද දැන් වාහනයකක් දන්නේ නැනේ මොකද්ද කියලා. ඒක මෙහෙම හිතන්නේ දැන් නෑ. ඔබ Taman මේවා කරනකොට ওই ප්‍රශ්න නැති වෙනවා. හරි. Tamanට දැනෙන්නේ නැත්තම් කයක් තියනවා කියලා. එහෙම මට්ටමක් කරූපාවචර ධානය. හරි. ධානය. දැන් මේ මනුස්ස කය තියාගෙන රූපාවචර ධානයට සමාදින්න පුළුවන්. බය වෙන්න එපා. ධාන ප්‍රගුණ කරගෙන කින් ආකාස සංඥායතනෙට සමාදින්න පුළුවන්. එතකොට ඒ සමවැදුනහම වෙන්නේ කයක් තියනවාද කියලා දන්නේ. ඈ? ඇහෙන්නේ නැහැ මට කියන්නේ. දෙවිවරු ඒක තමයි දැන් මේ සූත්‍රය කියන දේ ඉස්සෙල්ලා අහගන්නකෝ. දැන් ඔන්න කෙනෙක් ආකා සංඥායතනේ ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරලා එහෙම්මම ඒ කියන්නේ මරණයටපත් වෙනවා ඒක පිරිහෙන්න නොදී. එතකොට ගිහිල්ලා ඔන්න ඒකට අදාළ ධක්ම ලෝකේ උපදිනවා. හරි? මරණයෙන් පස්සේ ඒ ආකා සංඥායතනෙට අනුරූප ධක්ම ලෝකේ උපදිනවා. ඉපදිලා එතන තියෙනවා කල්ප 20000ක් ආයුෂ තියෙනවා. කල්ප 20000. ඈ අවුරුදු නෙමෙයි කල්ප. ඒ ආකාස සංඥායතනේ ආයුෂ සාමාන්‍ය අඩුම එක කල්ප 20000. ඈ එච්චර කාලයක් ඉන්න පුළුවන්. එහෙම ඉඳලා දැන් සාමාන්‍ය පුතග්ජන කෙනෙක් ආකාස සංඥායතනේ වඩාගෙන ඒ භක්ම ලෝකේ ඉපදුනත් කල්ප 20000කට පස්සේ ආයුෂ පිරිහෙලා එතනින් චුත වෙනවා. චුත වෙලා සතර අපායට හෝ යන්න පුළුවන්. ඈ? තිරිසන් අපායට හෝ යන්න පුළුවන්. പ്രേත විශේෂෙහි උපදින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්. පුතක් යන කෙනෙක් ඔය ඕන තැනකට යන්න පුළුවන්කම තියෙන අර කල්ප 20000ක් ආවිස ගෙවලා ආකාස සංඥායතන බ්‍රහ්ම ලෝකේ. හරි? ඒ ඕන කෙනෙක් පුතක් යන කෙනා. හරි? ඔව්. ඊළඟට කියනවා බුද්ධ ශ්‍රාවකයෙක් ආකාසාඥායතනේ වැඩලා මරණයෙන් පස්සේ ඒ ධක්ම ලෝකේ ඉපදිලා කල්ප 20000ක් ආයු ගෙවලා මොකද වෙන්නේ එතන පිරිනිවන් පානවා කියන. අන්න බුද්ධ ශ්‍රාවකයාගේ පුතග්ජනයාගේ වෙනස. ආකාසාඥායතනට ගිහින් එතන කල්ප 20000ක් ආයු ගෙවලා පිරිනිවන් පානවා. ඒ කියන්නේ රහත් වෙනවා කියන එක නේද? ඊළඟට ඒ සූත්‍රයම සඳහන් වෙනවා ආනන්ජයතන සූත්‍රය. යම් කෙනෙක් ඊට එතනින් එහා තියෙන මොකක්ද ඊළඟ ආකින් විඤ්ඤාණංචයතන විඤ්ඤාණේ අනන්තයි කියන ඒ ධානයේ වඩලා ධානයෙන් පිරීලා මරණයෙන් පස්සේ ඒ විඤ්ඤාණංචයතන බ්‍රහ්ම ලෝකේ උපදිනවා. එතන කල්ප 40000යි ආයුෂ. ඉස්සෙල්ලා 20000යිනේ. 40000ක් තියෙනවා ඈ. එතකොට පුතග්ජන කෙනෙකුටත් ඕක පුළුවන්. පුතග්ජන කෙනෙකුටත් විඤ්ඤාණංචයතනෙ වැඩලා යන්න පුළුවන් ඒකට. ඒකේ කල්ප 40000ක් ඉඳලා ඊට පස්සේ එතනින් චුත වෙලා එක්කෝ සතර අපායට, මනුෂ්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙට කොහාට හරි යන්න පුළුවන්. තේරියන සතර අපායට යන්න පුළුවන්. චිත වෙනකොට. හරි? බුද්ධ ශ්‍රාවකෙක් මොකද වෙන්නේ ඔතෙන්ට ගිහිල්ලා ඒ විඤ්ඤාණංචයතනෙ ප්‍රගුණ කරලා එතනින් පිරිනිවන් පාන. ආයි කොහාටවත් යන්නේ නැහැ. ඔව් ඒක හොයාගන්න ඕනේ ඉතින්. බුද්ධ ශ්‍රාවකෙක් නම් හරි. ඔව් මාර්ගඵලලාභියෙක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවකේ කියන කෙනා ඊළඟට ඊට එහා ධානයේ ප්‍රගුණ කරගත්තොත් ආකින්චඤ්ඤායතන කිසිවක් නැත කිසිවක් නැත කියන සංඥාවෙන් ගිහිල්ලා ආකින්චඤ්ඤායතනික ගුණ කරගත්තු පුතග්ජනයා ඒකට අනුරූප ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා 60000 කල්ප 60 40000 60000 කල්ප 60000ක් ආයුෂ ගෙවනවා. ගෙවලා චුත වෙලා තිරිසං ආත්මේ හරි නිරයේ හරි තිරිසං ආත්මේ හරි പ്രേත විශේ හරි ඒ කොහේ හරි උපදින්න පුළුවන්.
බුද්ධ ශ්‍රාවක
ඒ ආකින්චඤ්ඤායතනේ වඩලා අතන කල්ප 60000ක් ආයු ගෙවලා පිරිනිවන් පානවා කියන. ඔය විදිහට සඳහන් වෙනවා ඒ ආනෙන්ජායතන සූත්‍රයේ කියවලා බලන්න. හා ප්‍රතික්ෂේප කළා කියන්නේ මොකද්ද? ඔය සූත්‍රයක් ආනෙන්ජායතන සූත්‍රයේ කියවලා බලන්න. අංගුත්තර නිකායේ තියෙන. ඒ බුද්ධ දේශනාවේ කියන්නේ. නේ සංඥානා සංඥායතන ගැන කියන්නේ නැහැ. ඒ හින්දා ඒක වඩන්න යන්න එපා. පුළුවන් නම් ඉතුරු තුනෙන් එකක් වඩා ගන්න. තමන් බුද්ධ ශ්‍රාවකයෙක් නම් කිසි දෙයකට බය වෙන්න එපා. එතන පිරිනිවන් පාන්න පුළුවන්. දැන් සෝවාන් වෙන්න බැරි නම් අඩු ගානේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න උත්සාහ කර. නෑ ධර්මය නෑ හොඳ සම්මාදිට්ඨියක් ඇති කර ගන්න ඕන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගන්න ඕන. ඉදර්ශනාවෙන් භක්ම ලෝකේ යෑමක් නෑ. අනාගාමී වුණත් විතරක් පුළුවන් සුද්ධාවාස කියන භක්ම ලෝකෙට යන්න. පුළුවන් පුළුවන්. ඒ කල්ප ගානක් ඉන්නකොට බුදුවරු දකින්න පුළුවන්. ඔව්. නෑ ඉතින් මෙහෙමයි දැන් රහත් වුණාට පස්සේ කොච්චර කල් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් නෑ.
ඒක දුකක්
නෙවෙයි. නෑ රහත් වුණාට පස්සේ දුකක් නෑ. ඕක තේරුම් ගන්න. රහත් වෙනවා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කරනවා. මද රහත් වුණාට පස්සේයි දුකක් කියන්නේ. ඔය අර පරණ පුරුදු තියෙන්නේ මේ ලෝකෙටයි දෙයක් මෙන් දකින්න එපා රහතන් වහන්සේ ගැන. රහතන් වහන්සේ කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කළා. දුක්ඛ නිරෝධය තමයි රහත්භාවය කියන්නේ. ඊට පස්සේ දුකක් විඳිනවා කියලා කතාවක් නැහැ. ඒ පුතග්ජනයට පේනවා දුක් විඳිනවා කියලා. එනට රහතන් වහන්සේට දුක් විඳිනවා කියලා කතාවක් නැහැ. මොකද දුක ඉතුරු නැතුව නිරෝධය තමයි මේ රහත් කියන්නේ. රහත් වුණාට පස්සේ දුක් විඳිනවා කියලා හිතන්න එපා. හරි? දුක කිසිම ශේෂයක් නැතුව අශේෂ විරාග නිරෝධෝ. ඈ? ඔව්. ඒක රහතන් වහන්සේ ජීවත් වුණාද නැද්ද කියන එක කොච්චර කල් හිටියද නැද්ද කියන එක ආයේ නැහැ. නෑ 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 රහත් වුණාට පස්සේ ආයේ ඉපදීමක් නැහැ නේ. ඔව්. ආයේ එන්නේ පෘථග්ජනගෙන. ඔව් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා ආයේ සතර අපාගත වීමක් නැහැ කියලා හිතාගන්නකො. මේ සූත්‍රය කියනවා පිරිනිවන් පානවා කියලා. ඉතින් මං හිතන්නේ කල්ප 60000ක් ඉන්නකොට පිරිනිවන් පාන්න වෙයි. එච්චර මේ සම්මාදිට්ඨියක් තිබුණා නම්. එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඕන්නම් ඉතේ ඒ සුද්ධාවාසේ ඉපදුනත් ඒකේ තියෙන ආයුෂ ඉන්නවා. දැන් මෙහෙමනේ මිනිස්සෙක් වෙලා ඉපදුනත් මනුස්ස ආයුෂ ඉන්නවනේ. ඒ අනුරූපතන ආයුෂ ඉන්නවා. ඔව්. දැන් ඔය මුකුත් නැතුව මදුරුවෙක් වෙලා ඉපදුනත් ඔය දවස් 7ක් විතර ඉඳලා යන්න පුළුවන්. වැඩි කාලයක් නැහැ. නේද? දවස් දෙකක් ඉඳලා යන්නත් පුළුවන්. ජීවත් වෙන්න බය නැහැ. ඔව්. දෙවියන්ට තියෙන සූක්ෂම ශරීරයක්. ඈ ඒ කියන්නේ රූපකායක් තියෙනවා, ඒක සියුම් කාක් නැතුව නෙවෙයි. ඒකයි අපට පේන්නේ, අපේ ඇහැට පේන්නේ. ඈ ඔව් ඒ හිත වඩලා සියුම් දේවල් දකින්න පුළුවන් මට්ටමක ඇහක් තිබුණා දකින්න පුළුවන්. ඈ ඔව් සුළු පිරිසක් කියන්නේ දැන් මේ බොහොම සුළු පිරිසක් ගැන කියන්නේ ආ ධානය වඩාගෙන ওই තැන් වලට යන්නේ බොහොම සුළු පිරිසක්. ඔව් නැවත මනුස්සෙක් වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. නෑ ඒ මාර්ගඵල නෙවෙයි, මාර්ගඵල වෙන්නත් පුළුවන්. කෙනෙක් මාර්ගඵල ලැබලා අපි හිතමු සෝවාන් කෙනෙක් ආයි අදිෂ්ඨාන කරනවා නම් ආයි මනුස්සෙක් වෙන්න ඕන කියලා සමහර විට වෙන්න පුළුවන්. හරි, ඒකට අවශ්‍ය කුසල් ඒ මරණාසන්න මොහොතේදී මතුවෙන්න ඕන. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන් අරමුණක් ඒ චුති සිතේදී පහළ වෙන්න ඕන, ප්‍රතිසන්දි සිත ඇති වෙන්න. සෝවාන් වුණා ඵය සැරයයි. ඔව් ඒකේ නෑ, ඒක එක එක්කෙනාගේ අදිෂ්ඨාන ශක්තිය තමන්ට. අපිට කියන්න බෑ හැමෝම මෙහෙමමයි යන්නේ කියලා. දැන් ඔය බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති අය ඉන්නවා, කැමති නැති අය ඉන්නවා නේද? ඈ නෑ, ඒක ඒ කුසල් තියෙන කෙනාට අදිෂ්ඨාන කරලා යන්න පුළුවන්. දැන් අර මේ දවස්වල කියන්නේ දුටු ගැමුණු රජ්ජුරුවෝ මැරෙනකොට දිව්‍ය ලෝක හයෙන්ම ආවයි කියලා. එක්කයන් දැන් කැමති එකක් තෝරගෙන යන්න පුළුවන්කම සමහරෙකුට එන්න පුළුවන් නේද? ඉතින් සමහරු දිව්‍ය ලෝකෙට කතා කරනකොටත් යන්න කැමති නැත්නම් ඉතින් ප්‍රේත ලෝකෙට යන්නත් පුළුවන්. අනේ මට මේවා දාලා යන්න බෑ, මේ ටික ඉවර කරලා මං එන්න, ඕගොල්ලෝ පොඩ්ඩක් ඉන්න කියලා. ආ අර ළමයා නලවන්න ගියොත් එහෙම නැත්නම් අර ඉඩ කඩන් අර ගෙදර දොර වැහුවද දන්නේ, පොඩ්ඩක් ඉන්න බලලා ඉන්නම් දිව්‍ය ලෝකෙ යන්න කිව්වොත් ඔව් ප්‍රේත විශේෂයට යන්න පුළුවන්. කල්ප ගාන එතන ගෙවන්න පුළුවන්. එතකොට නිමිති පෙනුනට ඉතින් යන්න කැමති නැත්තම් මොකද කරන්නේ? ආ ගේ දොර වහලා යන්න මමග අනිත් පැත්ත බැලුවොත් හිටියා. තණ්හාව තිබුණාට පින් කරලා නම් ඉතින් පේනවා. ඔව් යන්න පුළුවන් කම තිබුණාට යන්න කැමති නැත්තම් මොනවා කරන්නද? ආ ඊට කලින් අර ඊට කඩන් ටික බේරන්න ඕන කියලා හිතුවොත් ඉතින් බේරයි කල්ප ගාන. තෘෂ්ණාව හින්දා තමයි ඉතින් යන්නේ නැත්තේ නේද? නැත්තම් හම්බ වුණ ගම යනවා නේද? ඒක අදහව සංරාධපුරේ යන් කිව්වට යන්න බෑ. කී දෙනෙක් කියයිද? වැඩ තියෙනවා, පර්මිෂන් ගන්න තියෙනවා නේද? දිව්‍ය ලෝකේ යන්න කතා කළත් ඔච්චර තමයි. පොඩ්ඩක් ඉන්න, මම මේ ටික ඉවර කරලා ඉන්න. ඒක ඇති එතරම් නවතින්න. පින තිබුණට තෘෂ්ණාව බලවත් නම් කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේවා දැන් අතහැර ගන්න කියන්නේ. ඕ ඒ වල්ලන්න ගලින් මෙහෙ අල්ලන් තියෙන ටික අතාරින්න බෑ. ඕක අල්ලගන්න පොඩ්ඩක් ඉන්න, මේ ටික ඉවර කරලා ඉන්නම් කියලා නේ කියන්නේ. ඔව් දැන් අපි ගොඩක් අය මතක තියාගන්න මේ සතර අපාය ඉඳන් නිමේ ඇවිල්ලා තියෙන්නේ උඩ ඉඳන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉඳලා ආපු අය තමයි මේ බණ අහන්න එකතු වෙන්නේ. හැබැයි ඒකෙන් සාතිකේ දෙන්නේ ආයේ යනවා කියලා. මොකද අපි පුරුදු කරලා තියෙන්නේ එහෙ තියෙන ගතිගුණද පල්ලෙහාට යන ගතිගුණද? වැඩිපුර හදලා තියෙන්නේ ලෝභ මූල සිද්ද, අලෝභ මූල සිද්ද. හලෝ දැන් ගෙවල් දොරවල් හදන්නේ දරු දූ මලු අර ගොල්ලෝ මේ ගොල්ලෝ පවුලේ. දැන් මෙතන ඉවර වුණ ගමන් එන්නේ ලෝභ සිද්දද අලෝභ සිද්දද? ගෙදර දුවන්නද හිත එන්නේ? අතාරින්නද? වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ මොන සිද්ද? කුසල් සිද්ද, අකුසල් සිද්ද. අන්න ඕක තමයි භයානක තත්ත්වය. ඉඳලා හිතලා භාවනා කරාට හරියන්නේ නැහැ. සති ඉතින් අපි ඔක්කොම මේ විශේෂ ළමයි තමයි. ඉතින් ප්‍රයෝජනේ ගන්න නැත්තම් මොනව කරන්නේ? මෙච්චර බණ අහන්න ලැබිලා තියෙනවා, ධර්මය අහන්න ලැබිලා තියෙනවා, සීරම තියෙනවා. ඈ වෙලාව නැහැ. වෙලාව තියෙන්නේ අර ලෝභ දෝෂ මොහ. කාට හරි බැන බැන ඉන්න නම් ඕන තරම් වෙලාව තියෙනවා. සතියම බැන බැන ඉඳි අරයම එහෙම කළානේ මම මෙච්චර හොඳ දේවල් කරලා. ඒක සතියම කරන්න වෙලා තියෙනවා. මෛත්‍රිය වඩන්න කිව්වොත් දවසක් ඒකට වෙලාව නැහැ. වැඩ තියෙනවා. ඈ නේද? ලෝභ කර කර ඉන්න නම් ඕන තරම් වෙලාව තියෙනවා. නේද? මොනවට හරි ලෝභ හිතක් ආවට පස්සේ සතියම ඕක හිත ඉතයිදී. ඒ වෙලාව නැහැ කියනවාද ඕකට? අනිත් වැඩ තියෙනවා මට දැන් ලෝභ කරන්න බැහැ. ආස හිතක් ආවා. ඒකට වෙලාව තියෙනවා. ඒ අවේවට හේතු එනකම් බලයි. වෛර කරන්න, ලෝභ කරන්න ඒවට මොන හේතුවක්වත් නැහැ. ඈ කොච්චර වැඩ තිබුණත් ඒක කරන්න පුළුවන්. කාට හරි හිතෙන් බැන බැන ඕන වැඩක් කරන්න පුළුවන්. නේද? මෛත්‍රිය කර කර වැඩ කරන්න කිව්වොත් අනේ ඕකට වෙලාව නැහැ. මට හරියට වැඩ තියෙනවා. ඒක තමයි ඒවට වෙලාවක් නැහැ. මට දැන් වැඩ තියෙන ඕක පස්සේ ඉන්න මං තරහ පස්සේ ගන්නම් කියන වෙලාවෙන්. එතකොට මට වැඩ තියෙනවා. මේ ටික කරලා ඉවර වෙලා මං ඕ තරහ පනින්නම්කෝ. ඒක තමයි කරන්න බැරුව නෙමෙයි. අපි කරන්නේ අනිත් පැත්ත. ඔව්. දැන් ඒක තමයි මේ කියන්නේ. අමාරුවෙන් හරි සමාධි ධානයක් වඩාගන්න. අමාරු නෑ ඇත්තටම. ඔය අනිත් කරන වැඩ තරම් අමාරු නෑ. ගෙයක් හදන තරම් අමාරුද? ඔය වාඩිලා භාවනා කරලා ධානයක් කරනනේ. ඈ? අමාරුද? දරුවෙක් හදන තරම් අමාරුද මේ මේ වාඩිලා ධානයක් වඩාගන්නේ? අමාරු වැඩක් නෙමෙයි. අල්ල ගැනීම වැඩි හින්ද තණ්හාව වැඩි හින්ද තමයි අමාරු කරගන්නේ. ඒක තමයි. මේ පරණ පුරුදු නැති කරලා මේ කුසල් පුරුදු ඇති කරගන්න. මේ කරන්න බැරි දේවල් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අතී අදිෂ්ඨානයක් තියනා නම් තමන්ගේ කුසල් ශක්තිය තියනවා නම් එහෙදී ඒවා විතර නෙමෙයි මෙහෙ එකතු කරපු ඒවත් එහෙ තියෙනවා. දැන් නම් ගක්ම ලෝකෙට ගියාට මෙහෙදි කරපු පවු ටික නැති වෙන්නෙත් නැහැ, බින් ටික නැති වෙන්නෙත් නැහැ, දෙකම තියෙනවා. ඔව්. ඒක තමයි. දැන් කල්ප 60,000ක් විතර ඉන්නකොට කොහොමද කොච්චර පින් ඉවර වෙයිද? දැන් අපි ඇමරිකාවේ ගිහින් මාසයක් ජීවත් වුණොත් සල්ලි ටික ඉවර වෙයි නේද? ඒ වගේ තමයි. දැන් අරන් යන පින් ටික ඉවර වෙනවා. ඒ කුසල් අරමුණුනේ ඔක්කොම. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවාද? කරපු පව් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් කළ දෙන්න යන්න ඕන ඊළඟට. නෑ, ධ්‍යානයක් වඩාගෙන දැන් අපිට ඔන්න දැන් සම්මාදිට්ඨිය ඇති කරගත්තා කියන්න. හරි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණ කෙනාට ඒ පරිසරයේ තියනවා නම් එයා ආයේ පව් කර කර ඉඳීද? නෑ. පරිසරයේ තියෙනකොට කුසල් නේද? තව තව හිත දියුණු කරගන්න ලෝකෝත්තර පැත්තට යනවා. ඉතින් හිතන්න මේ කල්ප 60,000ක් ඕනේ නැහැ. කල්පයක් තිබුණොත් බැරි වෙයිද නිවන් දකින්න? සම්මාදිට්ඨිය තියෙන කෙනාට. ඔව්. අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ඇතිනම් නිවන් දකින්න. නේද? අවුරුදු 100ක් ඇතිනම් අවුරුදු 100 වගේද කල්පයක් කියන්නේ? නේද? ඒක කෙරෙන්න පුළුවන්. ඉතින් මේ පරිසරයේ තියෙනවනේ. කෙල කුසල් වැඩෙන පරිසරයක් නේ තියෙන්නේ. ඒ අහෝසි කර්ම තියෙනවා. ඉතින් මේ ධ්‍යාන කියන ඒවා එහෙම නෙමෙයි. ධ්‍යාන වැටෙන්නේ අනිවාර්යෙන් මරණ මොහොතේ පළ දෙන ගරුක කර්ම ගණේට. අනිවාර්යෙන් ඒක තමයි ඉස්සරහට ඉන්නේ තමන් ආනන්තරීය කර්මයක් කරලා නැත්තම්. ඉන්නකොට ඉතින් මොනවා එනවද කියන්න බෑ. ඉතින් ඒ පරිසරේ වුණාට හැදිලා තියෙන්නේ අකුසල් පළ දෙන්න නෙමෙයි. දැන් දිව්‍ය ලෝකේ හැදිලා තියෙන්නේ අකුසල් පළ දෙන පරිසරයක් නෙවෙයි. නේද? කුසල් පළ දෙන්නේ. දුක් විඳින්න හේතු වෙන ඒවා නෙවෙයිනේ පරිසරේ තියෙන්නේ. ඒකයි දිව්‍ය කියන්නේ. හරි? නැත්තම් බ්‍රහ්ම කියන්නේ. මනුෂ්‍ය ලෝකෙට වඩා ඒ කියන්නේ සැප තියෙන්නේ තරහ යන අරමුණු නෙවෙයි තියෙන්නේ. හරි? දැන් මනුෂ්‍ය ලෝකේ තියෙන්නේ තරහ යන අරමුණුමයි. නැත්තම් පව් කරන්න වෙන අරමුණුමයි. ඊටත් වඩා දරුණුයි තිරිසන් සතෙක් වුණා. පින් කරගන්න බෑමනේ. මනුෂ්‍ය ලෝකේ නම් පිනුත් කරගන්න පුළුවන්. තිරිසන් සතෙක් වුණා තනි කර කුසල්මයි කෙරෙන්නේ. කුසල් කරන්න හැකියාවක් නැහැ. නේද? ඉතින් මනුෂ්‍ය ලෝකෙට වඩා දිව්‍ය ලෝකෙ කියන්නේ අර අකුසල් හැදෙන පරිසරයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒකෙන් කියන්නේ මේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක අඩු කරන කෙනාට සුදුසු පරිසරයේ තියෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකුට ඒ පැත්ත ප්‍රගුණ කරගන්න අවස්ථාව තියෙනවා. නේද? දෛව නැති කෙනා අකුසල් කරන්න කැමති කෙනාට ලෝභ දේශ මොහ වැඩි කරගන්න එකෙන් ඕනතරම් කාම ආරමුණු තියෙනවා. ඒ පැත්ත වැඩි කරගන්නවා. ඒකයි කියන්නේ මේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් තමයි පිරිනිවන් පානවා කියන්නේ. පුතග්ජන කෙනෙක් දෙවි කෙනෙක් වුණා කියලා දෙවියෙක් එතකොට. නේද? දෙවියා වුණාට පුතග්ජනයි. එතකොට කාම ආරමුණු පස්සේ දුවනවා.
සම්මදිෂ්ඨික දෙවියෙකුට පුළුවන් බ්‍රහ්ම ලෝකයකට වගේ යන්න.
පුළුවන්, එහෙමත් පුළුවන්. දැන් ඔය කතා තියෙනවා එක එක ඒවයි කල්ප ගණන් ආවිස විඳලා ඊළඟ දිව්‍ය ලෝකෙට යනවා. ඒකේ ආවිස විඳලා ඊළඟ එකට. උඩ ඉඳන් පහළට එනවා. ඈ සමහරවිට සක්‍රිය වෙලා මෙච්චර කාලයක් ඉන්නවා. මහා බ්‍රහ්මිය වෙලා මෙච්චර කාලයක් ඉන්නවා. ඔහොමම ඒ කුසල් බලවත් අයගේ එහෙම වෙනවා. එහෙමත් පුළුවන්. හැබැයි ඒක බොහොම කලාතුරකින් බොහොම බලවත් කුසල් කරපු අයට තමයි එහෙම තියෙන්නේ. හරි, එහෙනම් ඒ පැත්ත බලාගෙන ඉන්න එපා. බලා ඉන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් ටිකක් අඳුර ගන්න පුළුවන්. පළවෙනි දේ මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් නම් සෝවාන් වෙන්න පුළුවන් නම් සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන් නම් ඒක තමයි පළවෙනි දේ කරන්න
ඕනේ.
සෝවාන් වෙන්න ඉතින් ධර්මය අහන්න අවශ්‍යයි. ධර්මය තේරුම් අරන් ඒකට අදාළව යෝනිසෝ මනසිකාරයේ දිලා ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්න ඕනේ. හරි. ඒ ටික නිකන් හිතන තරම් ලේසි නෑ. ධර්මය අහන්න තේරුම් ගන්න සම්මාදිට්ඨිය ඇති කර ගන්න ඕනේ. හරි. සම්මාදිට්ඨිය ඇති වෙන විදිහට ධර්මය විමසන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒකෙත් ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා දෙකක් තියෙනවා. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ලෞකික සම්මාදිට්ඨිය හිටියොත් ඔය 31 තලේ ඕන තැනක යන්න පුළුවන්. හරි. ඒ වට යන්න තියෙන හැකියාව නැති වෙලා නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට આવොත් ආයේ සතර අපායේ යන්නේ නැහැ. හරි. එහෙම කෙනෙක් ධානයක් වඩා ගත්තොත් එතකොට හැකියාව වැඩි. භක්ම ලෝකෙම්ම ඉවර කරන්න පුළුවන්. එහෙනම් ධාන වඩන්න බය වෙන්න එපා. කරන්න. නේද? ඒක බුදුහාමුදුරුවෝ දීලා තියෙන සහතිකයක් ඔය. සමහරු ධ්‍යාන ගේනකොටම බයයි. නෑ නෑ අපිට ඕන විදර්ශනේ විතරයි. සමතේ ඕනේ නෑ. එහෙම වෙන්න එපා. මාර්ගයේ සමතේ බොහොම කරන්න කියපු එකක්. සමාධිය වඩන්න කියපු එක. හරි? සම්මා සමාධියේදී ධ්‍යාන තියෙනවා. චතුර්ථ ධ්‍යානෙ දක්වා ඒ මම මේක වැඩියෙන්ම කිව්වේ අරූපාවචර ධ්‍යාන කරන්න එපා කියලා නෑ කොහෙවත්. ධ්‍යාන වඩන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. අපේ පස්සේ පහළ වුණ බුදුගුරු තමයි ඒක කියන්නේ. ධර්මය. නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය මෙහෙම කියලා තියෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා දැනගත්තු අයනේ. ඉතින් මේ ඔව්. තියෙනවා නම් ත්‍රිපිටකේ බලලා කියන්න මෙහෙම කියලා තියෙනවා කියලා. බුද්ධ දේශනාවල මෙහෙම කියලා තියෙනවා කියලා හොයාගන්න පුළුවන් නම් ඒක පිළිගන්න. හරි. එහෙම නැතුව කවුරු හරි කාට හරි මේවා වඩන්න බැරි වුණ කලියට ඕක කරන්න එපා මේ මේ වෙන වෙන කතා කියනකොට ටිකක් නුවණින් විමසන්න ඒක. මේක ධර්මයට එකඟද? ත්‍රිපිටකයට අදාළද මේ කියන දේ? කියන මට්ටමින් හොයන්න. ඉන්න තමයි මම ඔය දැන් සූත්‍රෙත් කිව්වේ ඒක කියෝලා බලන්න. ඈ ආනෙන්ජායතන සූත්‍රය ඊළඟට සත්‍ය විභංග සූත්‍රයේ සම්මා සමාධි විස්තරේ තව ගොඩාක් සූත්‍ර තියෙනවා. ඉතින් ඔය සමාධිය ගැන විස්තර වෙන සූත්‍ර. ඒවා කියෝලා බලන්න. ඔව් කොහෙන් හරි වාගෙන කියෝලා බලන්න ඉතින්. ඈ තව තියෙන තැන් අහු වෙයි ඔයගොල්ලෝ. කියවනවනම්. ඉතින් සමාධි ධ්‍යාන වඩන්න බය වෙන්න එපා. ඒවා විදර්ශනයට උදව්වක් මිසක් මේ බාධක නෙවෙයි. එතන නීවරණ යටපත් කිරීම අවශ්‍යයි ධර්මයේ දකින්න. නීවරණ ගොඩේ ඉන්නකොට ධර්මයේ දකින්න අමාරුයි. හිත කලබලයි, හිත සංසුන් නැහැ. හිත සංසුන් වෙනකොට තමයි ධර්මයේ දකින්න පුළුවන්. බුදු දහම දකින්න පුළුවන් වෙන්නේ සංසුන් මනසකට, නීවරණ අඩු මනසකට. තරහ අඩු මනසකට, ලෝභය අඩු මනසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්න පුළුවන් වෙන්නේ. ඒ ඔතෙන්දි දැන් අර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය හොඳයි මිච්ඡා දෘෂ්ටියට වඩා. හරි. يعني කර්මඵල විශ්වාස කරන්න ඕන. පින් කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා. දානයක් දුන්නොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා. එහෙම තමන්ට කන්න ලැබෙනවා. ඔව්. හොරකමක් කළොත් තමන්ගේවත් නැති වෙනවා. ඒ කර්ම ප්‍රතිඵල දිනනවා. තමන්ගේව හොරකම් කරයි වෙන අය. මේ ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟ ජීවිතවලදී. පවක් කළොත් සත්තු මැරුවොත් ආයුෂ අඩු වෙයි. ඒක කර්මඵල. නේද? ඔබේ දාණය දුන්නත් ආයුෂ වැඩි වෙයි. ඒක කර්මඵල. හැබැයි ලෝකෙට අයිති දැන් ලෝකෙ මිදෙන හැටි නෙමෙයි. එතන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ලෝකෙට අයිති හරි දැක්ම. ලෝකෙට අයිති හරි දැක්මක් ඒක. ඒක සම්මාදිට්ඨිය. දැන් ලෝකේ අනායගේ නැවත ඉපදී අනායගේ මේ විදිහටයි මේ හොඳ ප්‍රතිඵල නරක ප්‍රතිඵල ලැබෙන්නේ. පින් කරන අයට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. පව් කරන අයට ඒවයි විපාකත් ලැබෙනවා. හරි. පින් පව් දෙකම ඵල දෙනවා. ඉතින් ඔයයි කතා ඕන තරම් තියෙනවා මේ විශේෂයෙන් මේ දවස්වල ඔය මේ කාලයක් දකින්න තියෙන කතා ගොඩක් කියන අර අර නිවන් මොකද්ද රහතුන් වැඩිමද ඔස්සේ ස්වාමීන් වහන්සේගේ දේශනාවල තමන් මේ ජීවිතේ හොඳට සිල් රැකගෙන දාන දීලා ඔක්කොම කරලා ඉඳලා ඊළඟ ජීවිතේ සැප ලැබෙනවා. සැප ලැබෙනවා. සමහර විට රටේ නායක තත්ත්වයේ ඉහළම පවුල්වල ඉපදිලා සැප ලැබෙනවා. හැබැයි සමහර විට ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒගොල්ලන්ට සැප ලැබෙනවා කලින් ජීවිතේ කරපු සීල් රැකපුවා, දන් දීපුවා, ඒවයි ප්‍රතිඵල ලැබෙනවා. පින්බලෙන්. හැබැයි දැන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටි නං යන්නේ බොහොම වෙලාවට සතර අපායේ තමයි ඊළඟට උපදින්නේ. පින් කළොත් පින්වල ප්‍රතිඵල ලැබෙනවා. කෙනෙකුට උදව්වක් කළොත්, කෙනෙකුට බොහොම මිහිරි වචනෙන් කතා කරපු කෙනාට බැනුම් අහන්න වෙන්නේ නැහැ. ඈ දැන් කෙනෙකුට බණින කෙනාට ඒවම තමයි අනිත් පැත්තට ඉන්නේ. තමන් එකතු කරන ඒවා. මිහිරි වචනෙන් කතා කරන කෙනාට මිහිරි වචන අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක සර්වඥතා ඥාණයෙන් ලෝකේ දැකලා. ඉතින් මේ ජීවිතේ ධර්මයේ ශ්‍රද්ධාව නැති වුණත් ඊළඟ ජීවිතයේ සමහර විට මිත්‍යා දෘෂ්ටික පවුලක උපදින්න පුළුවන්. ධර්මය අහන්න නොලැබෙන පවුලක උපදින්න පුළුවන්. පින් හින්දා මනුෂ්‍ය ජීවිතයක් ලබයි. නමුත් මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනත් ආයේ ධර්මය අහන්න ලැබෙන්නේ අහන්න ලැබුණත් ඒකේ ප්‍රයෝජනෙ ගන්න නැහැ. නේද? එහෙම භයානක තත්ත්වයක් මේ සසරේ තියෙනවා. බොහොම දුක් විඳින්න වෙන. ඒ අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන මේවයින් බේරෙන්නේ කොහොමද? ඒකට තමයි මේ ධර්මයෙන් ගන්න පුළුවන් ඒවා ගන්න. හරි? ඒකේ දැන් ඒ ලෝකෙට අයිති මේ ලෝකේ පින්පව්වල කර්ම විපාක තියෙනවා කියලා දැනගන්න එක සම්මා දිට්ඨියක්. මිත්‍යා දෘෂ්ටිය එක්ක බලනකොට එහෙම කෙනා උසස්. මොකද එයා දුක් විඳින්න කැමති නැහැ, දුක් විඳින්න හේතු වෙන පව් වල යෙදෙන්නේ නැහැ. පුළුවන් තරම් පින් කරන්න උත්සාහ කරන්න. හැබැයි සසරෙන් ගැලවෙන්න නම් ඒ සම්මා දිට්ඨිය මදි. මේ ධර්මයක් අහලා බුදු කෙනෙක්ගේ දේශනාවක් අහලා මේ ලෝකෝත්තර වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන? හරි දැක්ම, නිවැරදි දැක්ම කියන සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. ලෝකෙන් එතෙර වෙන සම්මා දිට්ඨිය, ලෝකෝත්තර දැක්ම. ඒක ලෝකෝත්තර දැක්ම කියන්නේ මේ ලෝකයට අයිති දැක්මට වඩා වෙනස් දෙයක්. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය දේශනා කරන සම්මා දිට්ඨි සූත්‍රයේ 16 ආකාරයකට සරිවිත්ථමගුරු විස්තර කරනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව ඇති වෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? නැත්තම් අකුසලය මොකද්ද? අකුසල සමුදය මොකද්ද? ඊළඟට කුසලය මොකද්ද? කුසල සමුදය මොකද්ද? ඕක දැනගත්තත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කෙනෙකුට. හරි? කුසලය, කුසලය කියන්නේ අකුසල යටපත් කරන්න මොනවද කරන්න ඕන කියන දේ. ඊළඟට දව කියනවා, දැන් අපි දන්නවා දව පටිච්ච සමුප්පාදේ හැමාංගෙම අරන් ওই විදිහට හතර ආකාරයකට දානවා. මේ දේ මොකද්ද? මේකට සමුදේ මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ওই ටික දැක්මෙන් කෙනෙක් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා. ඒ විදිහට තමයි අර 16 ආකාරයක් කියන්නේ. ඊට අමතරව අපි දන්නවා සම්මා දිට්ඨිය ඇති කර ගන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය දැක්මින් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කර ගන්න. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? ඔය අවබෝධයෙන් පුළුවන් කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගන්න. එහෙම නැත්නම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ ඇති වෙන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? ඒ දැකීමෙනුත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරන්න පුළුවන්. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? ඒක කෙනෙකුට පුළුවන් සම්මා දිට්ඨිය ඇති කර ගන්න. දැන් බලන්න ඔය කියන හැම එකක්ම මේ ලෝකෙට අයිති දෙයක් ගැන කියන්නේ. දුක කියලා ගත්තත්, ලෝකය කියලා ගත්තත්, රූපය කියලා ගත්තත්, ඊළඟට ඔය කියන අවිද්‍යාව කියන එක, සංඛාරය කියන එක, විඥාණය කියන එක, නාම රූපය කියන එක, සලආයතනය කියන එක, පස්සේ කියන එක, වේදනාව, තණ්හාව, උපාදානේ, භවය, යාති, මේ සේරම ලෝකෙට අයිති දේවල්. ලෝකෝත්තර දේවල් නෙවෙයි. නේද? ලෝකෙට අයිති අයට තියෙන දේවල් වල. එතකොට ඒ ලෝකෙට අයිති දේ ඇති වෙන්නේ ඇයි කියලා දකින්න ඕනේ. ඒක තමයි සමුදය කියන්නේ. හරි? දැන් දුක කියන්නේ ලෝකෙට අයිති දෙයක් නේද? ලෝකයාට අයිති දෙයක්. දුක ඇති වෙන්නේ ඇයි? අන්න සමුදය. එතකොට ඒකේ නිරෝධයක් තියනවාද? ලෝක නිරෝධ නැත්තම් දුක්ඛ නිරෝධේ නිවන. ඒ නිරෝධ කරක් මාර්ගයක් තියෙනවා. ඔන්නෝක දැනගන්න කෙනා තමයි මේ ලෝකයෙන් මිදෙන දුකෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ. ඒකයි සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන කියන්නේ. ඒක කුසල් කියන්නේ දැන් සසරෙන් ගැලවෙන දේවල්. සසරේ යන දේව කුසල් කියන්නේ ඒවා පින්. හරි. සසරෙන් ගැලවෙන්න මාර්ගයේ වැඩෙන්න නම් ඒකයි කුසලයයි කුසල සමුදයයි දැනගන්න ඕන. හරි. ඒක නොදන්න කෙනාට කුසල් කරන්න බෑ. හරි. දැන් දුක මොකද්ද දුක්ඛ සමුදය මොකද්ද නොදන්න කෙනාට දුකෙන් මිදෙන්න බෑ. ලෝකය මොකද්ද ලෝක සමුදය නොදන්න කෙනාට ලෝකෙන් මිදෙන්න බෑ. ලෝක උත්තර වෙන්න බෑ. ආයතන මොකද්ද ආයතන සමුදය මොකද්ද නොදන්න කෙනාට ආයතනින් මිදෙන්න බෑ. ඒ තේරුම් ගන්න. පස්සේ මොකද්ද පස්ස සමුදය කියලා ඒ නොදන්න කෙනාට පස්ස නිරෝධයක් කරන්න බෑ. විඥාණය මොකද්ද විඥාන සමුදය මොකද්ද කියලා නොදන්න කෙනාට විඥාන නිරෝධයක් කරන්න පුළුවන් වෙයිද? බෑ. ඒකයි මේ සම්මා දිට්ඨිය ලෝකෙන් එතෙර වෙන සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන කියලා. ඒ සම්මා දිට්ඨිය තමයි ධර්මයේ තියෙන්නේ. නම් මෙහෙමයි. බ්‍රහ්ම ලෝකේ යන ආශාව ඇති වෙනවා කියන එක දැන් අපාය යනවට වඩා බ්‍රහ්ම ලෝකේ යන එක බැඳීමක් නැහැ. හැබැයි දුක් විඳ විඳ අපි දැන් අපි හිතමු දැන් භාවනා කරන්න යන කෙනෙක් කන්න බොන්න නැති දාහනේ නැති තැනකට යයිද භාවනා කරන්න? මේ මේ තමන්ගේ මට්ටමින් හිතන දැන් ඔයාලට භාවනා කරන්න යනවා. දැන් ඔයා හිතනවනේ යන්නේ කොහාටද කියලා. ඒතන පරිසරය ගැන හොයනවා නේද ඉස්සෙල්ලා. දැන් කෑ ගහන සද්දබද්ද තියෙන තැනකට යයිද භාවනා කරන්න? නැහැ. තමන්ට අවශ්‍ය දානේ ලැබෙන්නේ නැති තැනකට යයිද භාවනා කරන්න? යන්න පුළුවන්. ඉතින් කොතනද තෝරගන්නේ? එතෙන්ට පහසු තැන නේද තෝරගන්නේ? දැන් කෙලෙස් වැඩි වැඩෙන පැත්ත වැඩි පැත්තකට යයිද භාවනා කරන්න? එහෙම කලාතුරකින් කෙනෙක් යන්න පුළුවන්. එනට සාමාන්‍යයෙන් යන්නේ කෙලෙස් අඩු වෙන තැනකට නේද? දැන් අපිට කන්න බොන්න නැති තැනක ගිහින් ඉපදුනොත් භාවනා කර කර ඉන්න පුළුවන් වෙයිද? ජීවත් වෙන්න බැයි නะ. ඒකට අවස්ථාව අඩුයි නේද? ඉතින් සමහර විට ඒක එක්කෙනා ඒ තෝරගන්නවට වඩා එක එක්කෙනාගේ ඒ පින්පව් අනුව සිද්ධ වෙන දෙයක් ගොඩක් වෙලාවට. ඒවට තමයි ඔය පෙරුම් පුරන්නේ පාරමිතා දාන සීල භාවනා අරම ඒවා අවශ්‍ය වෙන්නේ. තමන්ගේ ඒ කරන පින් අනුව තමයි පරිසරය සකස් වෙන්නේ. හරි. පිනයි කුසලයයි යනු කුසලතාවය යනු. දැන් ධානයක් වඩන එක කුසලතාවය. හරි. ඒ හැමෝටම බෑ යන්න ඕන වුණාට. හරි. ඒ කුසලතාවය. එතන මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවට වඩා අතන හොඳයි කියලා හිතන කෙනා ඒකට උත්සාහ කරනවා. හරි. ඒ වගේ දෙයක් තියෙනවා. දැන් හැමෝම එක විදිහේ නෑ. කෙක්කෙනාට ඒ එන හිතෙන දේවල් වෙනස්. ඒක නෙමෙයි මේ සංසාරයේ එක එක જાතියේ චරිත තියෙන. ඒ සමහරු නිවන් දකින්න හැකියාව තිබුණාට ඒකෙන් ප්‍රයෝජනේ ගන්නෙ නැහැ. දැන් ගොඩාක් මිනිස්යන්ට නිවන් දැකීමේ හැකියාව තියෙනවා. ඔව් ඒ මොකද අවශ්‍ය කුසල් ටික තියෙන හින්දා තමයි මේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ ධර්මයක් අහන්න ලැබෙන්නේ. ඔය ටික වෙන හැමෝම මාර්ගයට වැටෙනවද? නැහැ. බොහොම සුළු කොටසයි. හරි. ඉතින් මේක මෙහෙම වෙනවයි කියලා නීතියක් නැහැ. තමන්ගේ කුසලතාවය දියුණු කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නේද? සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා. කුසලතාවය දිනු කරන කුසලතාවය කියන්නේ මේ සසරෙන් එතෙර වෙන මාර්ගයට අවශ්‍ය දේවල් තමයි වැඩි දියුණු කරගන්න කියන්නේ. කුසල පින් කරගන්න කියලා නෙමෙයි කිව්වේ. කුසලස්ස උපසම්පද. ඔව් කුසලතාවය දිනු කර ගන්න ඕන මාර්ගයේ වැඩෙන්න ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්න. කුසල කියන්නේ ඒවට. ලෝකෝත්තර පැත්තට යන මේ සසර ගමන අඩු කරන ඒවට තමයි කුසල
කියන්නේ.
හරි ධර්මයට අනුව සසර කෙටි කරන දේවල්. හරි පින් වලින් සසර කෙටි කිරීමක් නැහැ. සුඛ සැප ලබා දෙනවා. කුසලයෙන් සසර කෙටි කරනවා. ඕකයි වෙනස තියෙන්නේ. හරි පිනේ කුසලයි වෙනස. ඔව් පිනක් කුසලයක් කරගන්න පුළුවන් කුසලයක් අනිවාර්යෙන් පිනක්. කුසලයක් නම් පිනක්. හරි දැන් දානයක් දෙන එක කුසලයක් කරගන්න පුළුවන්. සසර ගෙති කරගන්න පැත්තට ඒක උදව් කරගන්න පුළුවන්. හැබැයි හැම දානෙම සසර ගෙති කරන්නේ නැහැ. නේද? ඒක පැහැදිලි නේද? හැම දානෙම සසර ගෙති කරන්නේ නැහැ. ධර්ම දැක්ම තියෙන සම්මා දිට්ඨිය තියෙන කෙනා ඒක කුසලයක් කරගනි. සම්මා දිට්ඨිය අහලවත් තියෙන කෙනා. නේද? නැත්තම් ඒකම සසර දික් කරගන්න පිනක් වෙන්නත් පුළුවන්. කෙනෙකුට ඒක කුසලයයි පිනයි දෙකම කරගන්න පුළුවන්. කුසලයක් අනිවාර්යෙන් පිනක් වෙනවා. ඒ අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒකයි කුසලස්ස උපසම්පදා කිව්වේ. ධර්මයක් තියෙන කාලෙක තමයි කුසල කරන්න පුළුවන්. يعني ධර්ම දැක්මක් එන්න ඕන තමන්ට කුසල් කරන්න. පින් කරන්න එහෙම ඕනේ නැහැ. ඕන ආගමක ඉඳන් පින් කරන්න පුළුවන්. ආගමක් නැති වුණත් පින් කරන්න පුළුවන්. ඔව් කුසල කියන එක කුසලතාවේ එන්නේ ධර්මයක් අහලම තමයි. කුසලයක් කරගන්න මේක සසර කෙටි කරගන්න ලෝකෝත්තර පැත්තට දියුණු කරගන්න. එතෙන්දි තමයි අපිට දැන් බලන්න මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? නේද? එහෙම කෙනාට තමයි දුක්ඛ නිරෝධය පේන්නේ. දුකයි දුක්ඛ සමුදයයි දකින කෙනා තමයි දුක්ඛ නිරෝධය අවබෝධයක් එන්නේ. ඒ අවබෝධය තියෙන කෙනා තමයි මාර්ගයේ වඩන්නේ. ඔය අවබෝධය නැතුව මාර්ගේ වැඩෙන්න විදිහක් නැහැ නේද? ඉතින් අපි නිකන් යෝනිසෝමනසිකාරය කරනවා ධම්මාන ධම්මපටිපදාව ඉන්නවා කිව්වට අර අවබෝධය නැති කෙනෙක් ඒක වෙන්න පුළුවන්ද කියන එක ටිකක් නුවණින් විමසන්න ඕනේ. ඔය ඉතින් දානේ අතාරින්න දෙන්නත් පුළුවන් තව ලබා ගන්න දෙන්නත් පුළුවන්. තව ගොඩ ගහ ගන්න දාන දෙන්නත් පුළුවන්. ඒක තමයි කුසලය දන්න කෙනා. ඒකයි කියන්නේ කුසලය මොකද්ද? කුසල මූලය මොකද්ද? දැනගන්න කෙනා සම්මා දිට්ඨිය ඉන්න කෙනෙක්. එහෙම නොදන්න කෙනා කුසල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පින් කරනවා. හරි? කුසල් කරන්නේ ඔය දැක්ම තියෙන කෙනා විතරයි. ඒකයි මේ ධර්මයෙන් ගන්න ඕන ප්‍රයෝජනේ. සසර කෙටි කරගන්න මේ දේ උදව් කරගන්නේ කොහොමද? ඈ දැන් දානයක් දෙනකොට මගේ ද්වේෂසිත අඩු වෙන්න ඕන. දානය ලැබන කෙනා එක්ක ද්වේෂකින් දානෙ දෙන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඊළඟට දෙන දේ ගැන ලෝභසිත අඩු වෙන්න ඕන. ඒක ගැන ලෝභයක් තියාගෙන ඕක තෝර දෙන්න ගියොත් ඒකත් ටිකක් අර බලවත්කම අඩු වෙනවා නේද? කුසලයක් වෙන්නේ නැහැ. හරි. ඉවර වෙලත් ඕක ගැන කතා කර කර ඉන්න ගියොත් ඒ ලෝභසිත තමයි වැඩි වෙන්නේ. සමහර විට. ඒවයින් පරිස්සම් වෙන්න ඕන. කුසලතාවය තියෙන කෙනා එහෙම ඒවට අහු වෙන්න ගියත් ඒකෙන් බේරෙනවා. හරි. කුසලතාවය නැති ධර්මය දන්නේ නැති කෙනා සමහර විට අරක පින අඩු කර ගන්නවා. තාවකට හරව ගන්න. ගැන අකුසල් සිත් වඩා ගන්නවා පිනක් කරලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒකයි මේ කුසලය කියන එක හරි ධර්මය දැකීමකින්ම තමයි ඒක ප්‍රගුණ වෙන්නේ. අර ඒ පින් වල පුරුද්ද කුසලතාවයට හරව ගන්නවා. ඉතින් කුසලතාවයේ තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ධර්මය තේරුම් ගන්න තරමට තමයි කුසලතාවේ වැඩි දියුණු වෙන්නේ. ධර්මය කියන්නේ දැන් පටිච්ච සමුප්පාදය. එහෙම නැත්නම් මේ සසරෙන් ගැලවෙන හැටි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි? ඔය පැත්ත තේරුම් ගන්න ගන්න දකින්න දකින්න තමයි කුසලතාවේ දියුණු වෙන්නේ. කියන කුසලයේ මොකද්ද කුසල හේතුව මොකද්ද කියලා අවබෝධේ එන්න ඕන. දැන් කුසල් කියන්නේම අලෝභ අදෝස අමෝහනේ. එතනින් බලා ගන්න පුළුවන් මේක කුසලයක්ද අලෝභයක්ද අදෝසයක්ද. තරහ නැතුවද මේ සිත් ඇති උනේ? තරහ නැතුවද මේ කියන දේ කිව්වේ? තරහ නැතුවද මේ කරන දේ කළේ? අදෝස නැත්නම් ලෝභයක් නැතිවද මේ දේ හිතුවේ කිව්වේ කළේ? හරි. අලෝභ අදෝසවත් තියෙන්න ඕන අඩු ගානේ. මෝහය නැති වෙන්නේ ධර්මයේ තේරුම් ගන්න මට්ටමට. ඒක ක්‍රමයෙන් වෙන දෙයක්. හරි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි මෝහය දුරු වෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ දහමක් අහලා අහලා තේරුම් ගන්න තරමට. බුදු දහම උදව් කරගන්න ඕන ප්‍රඥාව වඩා ගන්න. ඒකට එක එක්කෙනාගේ ප්‍රඥාව මට්ටම අනුව එක එක්කෙනාගේ මෝහ තියෙනවා. ඒකත් තේරුම් ගන්න. ඒ මෝහය නැත්තම් මුලාව. දැන් බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ සසරේ යන සත්වයා බොහොම මුලා වුණ මෝහයේ ඉන්න අය. තේතෙන්දී දැන් දැන් සම්මා දිට්ඨියේදී තේරුම් ගන්න දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද කියන එක. හරි, ඔකට සම්බන්ධයි එහෙම දේන. දැන් දුක කියන එක අපි ගැඹුරින් බැලුවා පංච උපාදානස්කන්ධය තමයි දුක කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. ඒතකොට දුක කිව්වහම තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය දුකයි. එතකොට මේක තමයි දුක. මේක තමයි පංච උපාදානස්කන්ධය. මොකද්ද කියලා හොයාගන්න ඕන. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? නැත්තම් පංච උපාදානස්කන්ධය කොහෙද හටගන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. කොහෙද පංච උපාදානස්කන්ධයක් හටගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොහෙද හටගන්නේ? කොතනද තියෙන්නේ? ආයතනයක් වැඩ කරනකොට. ආයතනයක් වැඩ කරනකොට තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ හටගන්නේ. ආයතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. සලායතන. නේද? පාලියෙන් කියන චක්කායතනය, සෝතායතනය, ඝානායතනය, ජීවආයතනය, කායආයතනය, මනආයතනය. දැන් ඔය හයෙන් නේද මොනවා හරි දැනුවත් වුණා නම් දැනුවත් වෙන්නේ. විඥානයක් පහළ වුණා නම් පහළ වෙන්නේ. විඥානයක් පහළ වෙන්න බෑ ඔය හය නැතුව. නේද? ඒ විඥාන අපි හයකට වර්ග කරනවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඔය විඥාන හයෙන් අමතර විඥානයක් නැහැ. දැනුවත් වෙන විදිහක් නැහැ ඔය හයෙන් අමතරව. නේද? විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය නේද? දැනුවත් වෙන්නේ ලෝකේ ගැන. ඒක ලෝකේ ගැන දැනුවත් වෙන්න පුළුවන් ඔය ආයතන හයෙන් විතරයි. ඒ ආයතන හය නිසාමයි විඥානය පහළ වෙන්නේ. එහෙනම් ඒ ආයතනේ නම දෙනවා විඥානෙට. මොනායතන නිසාද මේ විඥානේ, මොනායතන නිසාද මේ දැනුවත් වීම. එහෙම තියෙන්නේ ආයතන හයයි. හරි, ආයතන හයට අමතරව විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයක් හටගන්නේ ආයතනයක් ඇසුරු කරගෙනමයි නේද? එතකොට ඒ කියන්නේ අපි ඇහෙන් දකින මොහොත, කනෙන් අහන මොහොත, නාසයෙන් ගඳ සුවඳක් දැනෙන මොහොත, දිවෙන් රසක් දැනෙන මොහොත, කයෙන් ස්පර්ශයක් ලබන මොහොත, හිතෙන් හිතන මොහොත. ඔය හයයි. එතකොට ඒ හය තේරුම් ගන්න අපි එක එකක් වෙනම ගන්න ඕන. දැන් ඇහැ ගත්තොත් චක්කායතනේ. හරිද? ඇහෙන් දකින මොහොත. දැන් ඇහෙන් දකින මොහොතක් ගන්න උදාහරණයක් විදිහට මොකක් හරි දකින මොහොතක්. රූපයක්. ඔව්, ඇහෙන් දකින්න පුළුවන් රූපයක් විතරයි නේද? සද්දයක් ගන්න බෑනේ ඇහෙන්. ඒත් ඇහෙන් දකින රූපයක් සාමාන්‍ය තියෙන රූපයක් ගන්න අපි තුම මේ පොතක් කියලා. නේද? පොතක් නැත්තම් මේක අපි චිත්‍රයක් දකින්න පුළුවන් නේද? මොකක්ද මේ පේන්නේ? බෝකොලයක්. දැන් බෝකොලය කියන එක රූපයක් නේද? බෝකොලය කියලා අපි අදහස එන්නේ රූප. ඒතර බෝකොලේ දකින්න උදව් වුනේ මොකද්ද? ඇත්ත. ඇස කියන චක්කායතනි. හරි, එතකොට ඇහැ කියන එකත් අපි දැන් ඔන්න මතක තියාගන්න, මේ ධර්මය තේරුම් කරන්නේ සාමාන්‍ය මට්ටමේ ඉඳන් ගැඹුරට යන. සාමාන්‍ය මට්ටම කියන්නේ මොකද්ද? ලෝකෙට අයිති මට්ටම. එතකොට ලෝකෙට අයිති මට්ටමේදී බෝකලේ රූපයක්ද නැද්ද? රූපයක්. ඇහැ රූපයක්ද නැද්ද? රූපයක්. එතකොට සාමාන්‍ය මට්ටමේදී අපි කියන ওই දෙකම සතර මහා ධාතු රූප. තව විදිහට කිව්වොත් ඒවා මේ ලෝකෙට අයිති රූප නේද? බෝකොලය කියන්නේ අපිට අදහසක් එනවා, බෝගහේ තියෙන සතර මහා ධාතුවෙන් හැදුන රූපයක්. ඒ ලෝකෙට අයිති රූපයක්. ඇහැ කියන්නේ සතර මහා ධාතුවෙන් හැදුන, මේ මස් වලින් හැදුන, මොනවෙන් හරි හැදුන රූපයක් කියලා. රූප ලෝකෙට දාන්න. ලෝකෙට අයිති. ඔව්. එතකොට ඒ නිසා පහළ වුණා අපි දන්නා විඥානය. චක්කු විඥානය. එතකොට ඒ විඥානය කියන දැනුවත් වෙන ගතිය. චක්කු විඥානයෙන් මතක තියාගෙන දැනුවත් කරන්නේ ඇහැකුයි රූපෙකුයි තියෙන. ඇහැකුයි දකින්න දෙයකුයි තියෙන කියන එක. හරි? මොකද තමයි චක්කු විඥානයේ ක්‍රියාව. එතකොට එතනින් ඔය විඥානේ විතරක් තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඔකට අදාළ තව චෛතසික ටිකක් තියෙනවා. වේදනා සංඥා චේතන නේද? මේකට කැමැතිද අකමැතිද කියන ගතිය දෙන අදහසක් තියෙනවා. ඒ හිතත් එක්ක තියෙන එකට කියනවා වේදනා චෛතසිකය කියලා. ඊළඟට ඒකට අදාළ සංඥාවක් තියෙනවා. රූප සංඥාව නේද? රූප සංඥා ගතිය සංඥා චෛතසිකය. ඊළඟට චේතනා, ඒක ගැන අදහස්. චේතනා කියන එක තමයි සංඛාර වෙන්නේ. චේතනා කියන චෛතසිකේ තමයි සංඛාර වෙන්නේ. සංඛාරය කියන්නේ සිත් සකස් කරන ගතිය. හරි, ඊළඟට මේ පිළිබඳව දැනුවත් වෙන හිතක් තියෙන එකට කියනවා විඥානය කියලා. හරි, ඔන්න ඔය සිද්ධිය. දැන් ඔතෙන්දි පේනවා, දැන් ඇහෙන් දැකීමක් ඇති වෙනකොට මේ ජාති පහක් හටගෙන තියෙනවා. මොනවද ජාති පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහ අන දැන් හටගත්ත දැකීමක් ඇති වෙනකොට. දැන් උතන තේරුම් ගන්න. එතකොට මේ සාමාන්‍ය ලෝකෙට අදාළ මට්ටමෙන්නේ ඔය විස්තර කළේ. එතකොට ඔය හටගෙන තියෙන්නේ ලෝකෙට අදාළ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පංච උපාදානස්කන්ධයක් හටගත්තා. උපාදානස්කන්ධවල හට ගැනීම, ස්කන්ධයන්ගේ හට ගැනීමට කියනවා ජාති. ස්කන්ධයන්ගේ හට ගැනීම. කන්දානං පාතු භාවෝ. ස්කන්ධයන්ගේ පහළවීම. ඒකට කියන ජාති කියලා. හරි. කන්දානං පාතු බාවෝ. ඒකට කියන ජාති කියලා. එතකොට හැම පංච උපාදානස්කන්ධයක්ම හටගත්තා නම් ඒකට කියනවා ජාති හට ගැනීම. කන්දානං පාතු බාවෝ. ඒකට කියනවා ජාති කියලා. ජාති කියන එක තේරුම් කරපු හැටි. තව විදිහට තේරුම් කළා. ජාති සංජාති ඔක්කාන්ති නිබ්බාන්ති අබිනිබ්බාන්ති කන්දානං පාතු බාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ජාති. කන්දානං පාතු බාවෝ කියන එකත් ජාති. ඊළඟට ආයතනානං පටිලාභෝ කියන එකත් ජාති. ආයතනානං පටිලාභෝ ආයතනයන්ගේ ලාභයක් ඇති වෙන ආයතනයක් පහළ වුණා. ඈ ආයතනයන්ගේ පහළවීමත් ජාති. ඔන්න එතනත් ඕක සිද්ධ වුණා නේද? ඇහැක් එතන තිබුණ ආයතන මොනවාද? චක්කායතනෙ. චක්කායතනෙ ප්‍රතිලාභයක් වුණා. දැක්මක් කරන්න. නේද? ස්කන්ධයන්ගේ පහළවීමකුත් වුණා. පංච උපාදානස්කන්ධයේ හට ගැනීමකුත් වුණා. හරි? දැන් බලන්න ඔනේ ජාතිය. ඈ? ජාතිය තේරුම් ගන්නකොට ජාතිපි දුක්ඛා කියන එකත් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔව් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒතර පංච උපාදානස්කන්ධයක් කියන්නේ දුකක්. දැන් හටගෙන තියෙන්නේ ජාති වෙලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒතකොට මේ දුකක් තමයි හටගෙන තියෙන්නේ. පහළ වෙලා තියෙන්නේ. නේද? එතකොට බලන්න ආයතනයක් පහළ වෙලා තියෙනවා. චක්කායතනය කියන ආයතනේ පහළ වෙලා තියෙනවා. දැන් මේ ආයතනේ පහළ වුණේ ඒ දැකීමේ ක්‍රියාවට නේද? මේ දැකීමේ ක්‍රියාවට නේද ඇහැ කියන එකක් ඉපදුනේ. හටගත්තේ. චක්කායතනය හටගත්තේ නැත්නම් පෙනීමක් සිද්ධ වෙයිද? නැහැ. චක්කායතනයේ මුල් වෙලාමයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු විඥානය නිසා තමයි ඇහැයි රූපයයි තිබුණා කියලා දැනගන්නේ. නේද? ඔව්. ඔය තුනට කියන ඔය තුනේ හට ගැනීමට තමයි පස්සේ කියලා කියන්නේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතුවට කියනවා පස්සේ කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හටගන්නා ඒ තුනේ සංගතියට කියනවා පස්සය කියලා. ඒකන තේරුම් ගන්න දෙයක් තියෙනවා මේ දැන් ඇහැ කියන එක එහෙම නැත්නම් අපි චක්කු කියන චක්කු ඉන්ද්‍රිය මේ පෙනීම ඇති කරපු ඇහැ චක්කායතනය කියන එක ඒ මොහොතට කලින් මොහොතේ තිබුණද ඒ මොහොතට පස්සේ තිබුණද කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් අපිට සාමාන්‍ය හිතනවා ඇහෙනම් තිබුණා ඉපදුන දවසේ ඉඳන් තිබුණා ඒ හින්දා තමයි ඇහෙන් දැක්කේ. නේද? එනකට දැන් ඇහැ තියනවා කිව්වට තේරුමක් තියනවාද පෙනීම සිද්ධ වෙන්නේ නැත්තම්? දැන් අපි බෝනික් එකගේ ඇහක් තියෙනවා කියන්න පුළුවන්. නේද? ඒ ඇහ තියෙනවා කිව්වට ඒක අර චක්කු කියන තේරුම ඇතුවද ඒ කියන්නේ? ඒ ඇහෙන් පුළුවන්ද දකින්න? බෑ. දැන් ඒකෙන් දැකීමක් කරනවා නම් තමයි අපි ඒක ඇත්ත ඇහක් කියන්නේ නේද? චක්කු ඉන්ද්‍රියක් කියන්නේ. මොකද එතන ඇහක් තියෙනවා කිව්වට චක්කු විඥානයක් පහළ වෙන්න පුළුවන්ද? බෑ. බෝනික් කගේ ඇහි. පුළුවන්ද චක්කු විඥානයක් පහළ වෙන්න? බෑ. ඒ චක්කු විඥානයක් පහළ වෙන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියනවාද? නෑ. ඒක තේරුමක් නෑ නේද? චක්කු විඥානය පහළ වෙනවා නම් විතරයි ඇහට තේරුමක් තියෙන්නේ. නේද? ඒකට චක්කු විඥානය කියන්නේ චක්කු විඥාන සිතක්. සිතක් පහළ වෙන්නේ එක මොහොතක සිත් කීයක් පහළ වෙනවද? එක ක්ෂණයක එක හිතයි පහළ වෙන්න පුළුවන්. දැන් චක්කු විඥාන සිත පහළ වෙන මොහොතේ සෝත විඥාන සිතක් පහළ වෙන්න පුළුවන්ද? බැ. චක්කු විඥාන සිත පහළ වෙන මොහොතේ ඒ මොහොතේ මේ ක්ෂණේම සෝත විඥාන සිතක් පහළ වෙන්න බැ. ඒකට ඉස්සෙල්ල හරි පස්සේ හරි තමයි සෝත විඥානය පහළ වෙන්නේ. හරි? හිතන්න එපා දැන් පේනකොට සද්දෙත් ඇහෙනවා කියලා ওই දෙකම එක සැරේ වෙනවා කියලා. නෑ, ඒවා වෙන වෙන සිද්දකක්. හැබැයි වේගය වැඩි හින්දා අපිට වෙන් කරගන්න බෑ. එක මොහොතේ වෙනවා වගේ හිතෙන්නේ. එහෙම වුණාට මේවා අතර වෙනසක් තියෙනවා. හරි? ඒක තේරුම් ගන්න. මේවා අතර වෙනසක් තියෙනවා. එක හිතක් පහළ වෙන්නේ එක මොහොතක එක හිතක් විතරයි කියන එක තේරුම් ගන්න. ඒක චිත්ත නියාන ධර්මයක්. සිද්දකක් එක ක්ෂණයකදී හට ගන්න බෑ. චක්කු විඥාන සිතයි සෝත විඥාන සිතයි එක මොහොතේදී හට ගන්න බෑ. එක හිතක් පහළ වෙලා ඒක නිරුද්ධ වෙලාමයි තව හිතක් පහළ වෙන්න පුළුවන්. එතකොට චක්කු විඥාන සිත පහළ වෙන මොහොතේ සෝත විඥාන සිත තියෙන්න පුළුවන්ද? බැ. ඒ විදිහටම ගත්තොත් සෝත විඥාන සිත පහළ වෙන මොහොතේ චක්කු විඥාන සිත තියෙන්න පුළුවන්ද? බැ. ඔක අපි ටිකක් තේරෙන භාෂාවකින් කිව්වොත් චක්කු විඥාන සිත කියන්නේ දකින මොහොත. සෝත විඥාන සිත කියන්නේ අහන මොහොත. එතකොට මේ දැකීමයි ඇසීමයි එක සැරේ දෙන්න බැ. ඒක වේගෙන් වෙන්න පුළුවන්, අපිට වෙන් කරගන්න බැරි තරම්. මොකද සිත බොහොම වේගවත්. එම පොඩි තත්තරයක් කියනකොට සිත් කෝටියක් විතර ඇතිලා නැති වෙනවා. එතකොට අපිට හිතෙන්නේ ඔක්කොම එක සැරේ වුණා කියලා. ඒ වුණාට එක මොහොතක එක සිතක් විතරයි. ඒකෙන් තේරුම් ගන්න දැන් චක්කු විඥාන සිත පහළ වෙන මොහොත තමයි චක්කායතනයේ තියෙන මොහොත. හරි? සෝත විඥාන සිත පහළ වෙන මොහොත තමයි සෝතායතනයේ තියෙන මොහොත. හරි? එතකොට බලන්න ඕන දැන් අපි දැකීමට චක්කු විඥාණය නම් පහළ වෙන්නේ ඒ මොහොතේ සෝත විඥාණේ තියනවද? නැහැ. සෝත විඥාණය නැත්තම් සෝත ආයතනයක් තියනවද? නැහැ. නැහැ කියන්නේ නිරුද්ධයි. එතකොට චක්කායතනයේ තියෙන මොහොතේ අනිත් ආයතන පහම නිරුද්ධයි නේද? පැහැදිලිද? චක්කු විඥාණය පහළ වෙන මොහොතේ අනිත් විඥාන පහෙන් එකක්වත් තියෙන්න පුළුවන්ද? බෑ. එතකොට ඒවට අදාළ ආයතන තියෙන්න පුළුවන්ද? බෑ. ඒවා නිරුද්ධයි. ඊළඟට හිතන්න සද්දයක් ඇහෙන මොහොතක මොන විඥාණයද? සෝත විඥාණය. එතකොට මොන ආයතනෙද හටගෙන තියෙන්නේ? සෝත ආයතනෙ. දැන් සෝත ආයතනය හටගෙන තියෙන මොහොතේ අනිත් ආයතන පහ තියෙන්න පුළුවන්ද? ඒවා හටගෙනද? ඒවා ක්‍රියාකාරීද? නෑ. ඇයි? සෝත විඥාණය පහළ වෙන වෙලාවයි චක්කු විඥාණය තියෙන්න බෑ. චක්කු විඥාණය නැත්තම් චක්කායතනයක් තියෙන කියන එකට තේරුමක් නෑ. හරි? ඒකට සෝත ආයතනේ හටගෙන තියෙනකොට චක්කායතනෙ තියෙන්න බෑ, ගහන ආයතනෙ තියෙන්න බෑ, ජීව ආයතනෙ තියෙන්න බෑ, කාය ආයතනෙ තියෙන්න බෑ, මන ආයතනෙ තියෙන්න බෑ. ඒ විඥාන පහළ වෙන්නේ නෑ මේ මොහොතේදී. ඇයි ඒක? සෝත විඥානයේ පහළ වෙන මොහොත.
ආයතන තියෙන ක්‍රියාව විතරයිනේ නැත්තේ.
ඒක ඒක නිකන් අර බෝනික් වගේ ඇහක් තියනවා දකින්නේ විතරයිනේ. ඔයගේ කතාව. ඒකට අපි ආයතන කියන්නේ නැහැ. ඇහක් වගේ දෙයක් තියනවා කියන්න නම් පුළුවන්. හැබැයි දකින්න බෑ. ඇහ. මේක ඇහක් වගේ දෙයක් තියනවා. හැබැයි සද්ද යන වෙලාවට දකින්න බෑ. ඒකට ඇහක් කියන්නේ නැහැ ඉතින් දකින්න නැත්තම්. ඇහක් වගේ දෙයක්. නේද? අපි ඇහ කියලා හිතන දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි ඇහක් නෙමෙයි. ඇහක් නෑ. දකින්න ඕන. පෙනීම සිද්ධ වෙන්නේ නැත්තම් ඔකට ඇහක් කියලා තේරුමක් දෙන්නේ නැහැ. නේද? හොඳට තේරුම් ගන්න. අපි දෘෂ්ටිය කඩා ගන්න ඕන. මේ මාංශ ඇහ තමයි අපි ඇහ කියලා හිතන්නේ. ඒක දෘෂ්ටිය. හරි? ඒක හිතාගන්න අර බෝනික් එකේ ඇහක් වගේ. නිකන් තියෙන වෙලාවට බෝනික් කගේ ඇහ වගේ. ඇහ වගේ දෙයක් තියනවා කියලා හිතාගන්න. ඇහක් තියනවාද කියලා හොයන්නේ කොහොමද? පේනවනේ.
අර මොන
තේන මොහ චක්කු විඥානේ පහළ වෙනවද කියන එකෙන් විතරයි හැක්තිනවද කියන්න පුළුවන්. චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඇහක් තියනවා කියලා අපි මුලා වෙලා මිසක් ඇහක් නැහැ. ඇහ පහළ වෙලා නැහැ. චක්කු විඥානේ පහළ වුණොත් විතරමයි ඇහක් පහළ වෙන්නේ. නැ පොඩ්ඩක් බලනකොට ඇහෙනවා කියන එක මතක තියාගන්න. දැන් එක මොහොතේ දැන් අපිට අර ඒවා වෙන් කරගන්න තරම් අපිට බෑ. මොකද මේකේ වේගය වැඩි. තත්පරයක් යනකොට හිත ලක්ෂයක් විතර ඇති වෙලා නැති වෙනකොට සෝත විඥානෙත් ඇති වෙලා නැති වෙලා මේ චක්කු විඥානෙත් ඇති වෙලා නැති වෙලා එකක් නෙමෙයි. ඒවා දහහක් විතර ඇති වෙලා නැති වෙලා අපි ක්ෂණයක් කියනකොට තත්පරයක් කියනකොට හරි. එතකොට ඒවා වෙන් කරලා දකින්න ශක්තියක් අපිට නැහැ. හැබැයි එකෙන් කියන්නේ ඒ ටික ඔක්කොම එක සැරේ පහළ වුණා කියලා. ඒවා එක එකක් එකක් පහළ වෙලා නිරුද්ධ වෙලාම තමයි තව එකක් පහළ වෙන්නේ. හරි. දැන් එක වෙලාවේ වෙනම වගේ පෙනුනට දැන් මොහොම ඉන්නකොට අපිට හිතෙනවා රූපත් එනවා ශබ්දත් ඇහෙනවා මේ රිදුණුත් දැනෙනවා රසකුත් දැනෙන්න පුළුවන් ගඳ සුවඳක් දැනෙන්න පුළුවන් ඒ අතරේ හිතත් වැඩ. ඔය හැම වෙඩ කියලා. ඒ වුණාට ඔය හැම වැඩ කළාට ඒවා එක එක මොහොතේ තමයි වැඩ කරන්නේ. ඒ වැඩ කරන වේගය වැඩි. මොකද හිතේ වේගය වැඩි. හිතේ වේගය කොච්චරද කිව්වත් ඒකට උපමා කරන්න මේ ලෝකේ දෙයක් හොයාගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොච්චර වේගවත්ද මේ හිත කියනවනම් උපමාවක් කියන්න ගිහින් මේ ලෝකේ එහෙම උපමාවක් නැහැලු. ඒ තරම් වේගවත් මේ හිත. ඒ වේගය වෙන් කරලා දකින්න හැකියාවක් අපිට නැහැ. හරි. ඒ හින්දායි මේවා එකතරේ වෙනවා වගේ තේන්නේ. හිතෙන්නේ එහෙම හිතුණට තේරුම් ගන්න මේවා අර චිත්ත නියාම ධර්මය අනුව එක මොහොතක එක ක්ෂණයක එක හිතක් විතරයි. ඒ හිත නිරුද්ධ වෙලාමයි තව හිතක් පහළ වෙන්න පුළුවන්. අන්න හරි. දැන් චක්කු විඤ්ඤාණය නැත්තම් චක්කායතනේ පහළ වෙනකොට තේරුම් ගන්න චක්කායතනේ පහළ වුණා කියන්නේ අනිත් ඒවා නිරුද්ධයි. වෙන එකක්වත් තියෙන්න බෑ පිහිටන්න බෑ. හරි. ඒ වගේ සද්දයක් ඇහෙනකොට තේරුම් ගන්න සෝතායතනේ හටගත්තා කියලා හිතෙනවා නම් ඒ මොහොතේ අනිත් පහම නිරුද්ධයි. හරි. ඉතුරු නැතුවම නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ ආයේ පොඩි ඉතුරුවක්වත් කතා කරන්න බෑ. ඔව් ඕන නමක් දාගන්න ඒකේ අදහස තේරුම් ගන්න. මේ එකක් පහළ වෙලා තියෙනවා කියන්නේ අනිත් ඒවා නිරුද්ධයි. නෑ එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. දැන් මාංශය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇහි තියෙන කාචය ගැනත් නෙමෙයි මේ කතා කරන්නේ. චක්කායතනය කියන ධර්මතාවය. හරි. ඔව් උදව් වෙන දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. චක්කායතනය කියන ආයතනය. හරි. චක්කායතනය පහළ වෙන්නේ පෙර නොතිබීමයි. මොකද සද්දය ඇහෙන වෙලාවේ චක්කායතනයක් තියෙන්න බෑ. ඒලයි සෝත ආයතනෙ තියෙන්නේ. හරි. දැන් අපි සද්දයක් ඇහිලා නම් ඊළඟට රූපේ දකින දැකීමේ හිත හැදෙන්නේ. එතකොට සද්දය ඇහෙන වෙලාවේ චක්කායතනෙ තිබුණාද? නැහැ. එතකොට මීට මොහොතකට කලින් අපි සද්දය අහපු එක නම් කළේ ඒ මොහොතේ චක්කායතනෙ නැහැ. එතකොට පෙර තිබිලා නැහැ. දැන් මේ මොහොතේ හටගන්න. හරි? තිබුණ දෙයක් නෙවෙයි. ඔව් ඔව්. දැන් තිබුණ ඇහැකට පේනවා කියන අදහස ඒක අයින් කරගන්න ඕනේ. හරි. දැන් චක්කායතන කියන්නේ මීට මොහතකට කලින් තිබුණ දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඒක හටගන්න හේතු ටික යෙදුන හින්දම හටගත්තා. පෙර නොතිබීම හටගත්තා. හරි. ඒක ඊට මොහතකට කලින් තිබුණා කියලා හිතන්න එපා. කලින් තිබුණ හැකට නෙවෙයි මේ පේන්නේ. හිතන්න බෑ. නිරුද්ධ දෙයක් තිබුණා කියලා කියන්න බෑනේ. නිරුද්ධයි කියන්නේ ආයේ කිසිම කතා කරන්න දෙයක් නැහැ. එතකොට පෙර නොතිබීමයි හටගන්නේ. හරි? හොඳට තේරුම් ගන්න. ආයතනය කියන එක පෙර නොතිබීමයි හටගන්නේ. එතකොට ඒක ඉතුරු වෙලා තියෙද්දි පුළුවන්ද සෝතායතනෙ හටගන්න? බෑ. මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාමයි සෝතායතනෙ හටගන්නේ. හරි? සෝතායතනෙ හටගන්න මොහොතේ චක්කායතනයක් ගැන කිසිම කතාවක් නැහැ. ඒ ඉතුරු නැතුවම නිරුද්ධයි. ඒකට තේරුම් ගන්න දෙයක් දැකලා සද්දේ ඇහෙනකොට දකින්න උදව් වුණා හටගත්තු සේරම ඉතුරු නැතුවම නිරුද්ධයි. දැකීමක් නැතුව දැකීමට අදාළ දේවල් ගැන කතා කරන්න බෑ. නෑ නෑ නෑ. ඒ උදව් වෙන දේවල් කියන්නේ ප්‍රත්‍ය වෙන දේවල්. දැන් ප්‍රත්‍ය වෙන දේවල් හින්දා තමයි හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. හරි. හැබැයි අපි හටගන්න දේ හට නොගෙන තියෙන වෙලාවට තියනවා කියන්න බෑ. නිරුද්ධ වෙලාවට හට අරන්නේ නැහැ. ඒ හට අරන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්න බෑ. තියෙන වෙලාවක කතා කරන වන බලන්න දැන් මේ ශබ්දය. ඇහුණාද? ඊට පොඩ්ඩකට කලින් ඒක ගැන කතා කරන්න පුළුවන්ද? දැන් දැන් ඔබ මතක තියාගෙන කිව්වොත් මේ ශබ්දේ තියෙනවද? නිරුද්ධයි. හරි. ඊට පොඩ්ඩකට කලිනුත් නැහැ මොහතකට පස්සෙත් නැහැ. දැන් කියන්න තියෙන්නේ ඒ මොහොතේ දැන් ඕක කියන්න පුළුවන් ওই මයික් එක තිබුණා හින්දානේ සද්දේ
ආවේ.
නෑ මයික් එකේ තියෙනවද සද්දේ හොයලා බලන්න පුළුවන්. නෑ ඒක තමයි ওই හේතු එක එක ඒවා කියන්න පුළුවන්. ඔය සද්දේ ඇහෙන්න මේවා තියෙන්න ඕන නැත්නම් සද්දේ ඇහෙන්නේ නැහැ. හරි. එහෙම කිව්වට ඔක ඔය සද්දේ තියෙන මොහොතේ එක ගැන කතා කරනවා මිස ඊට කලින් ඔය සද්දේ තිබුණේ කොහෙද? තේරුමක් තියනවද ඒකට? මයික් එකේ තිබුණාද ඇඟිල්ලේ තිබුණාද? හරි. තිබුණ නැහැ. හැබැයි සද්දේ හටගන්න පුළුවන්ද මයික් එකයි ඇඟිල්ලයි නැතුව? එහෙමත් බැ. තව තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. ඒ හේතු ප්‍රත්‍ය ටික යෙදෙනකොට ඵලය ඒ ක්ෂණයේදී තියෙනවා. ජාති කියන්නේ ඒකයි. දැන් සද්දේ හටගත්තා නේද? ජාතියක් ඒ මොහොතේ ජාති හටගන්නේ. ඒ ජාති කියනකොට තේරුම් ගන්න ඊට මොහතකට කලින් තිබුණෙත් නැහැ. මොහතකට පස්සෙත් නැහැ. හේවිලේ හටගත්තා. එතකොට ඔය ආයතන ගැන ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. සලායතනය කියනකොට ආයතනය ඊට මොහතකට කලිනුත් නැහැ මොහතකට පස්සෙත් නැහැ. ඒ හේතුප්‍රත්‍ය යෙදෙන ඒ මොහතේ විතරයි ඒක ගැන කතා කරන්න පුළුවන්. දැන් ආයතන 6 නිරුද්ධ කරන්න කලින් එක ආයතනයක් ගැන තේරුම් ගන්න. ඒකේ නිරෝධයක් තියෙනව බව තේරෙනවද දැන්? වැඩ කරන මොහොතේ තියෙන අනිත් මොහොතේ නිරුද්ධයි. එක ආයතනයක් වැඩ කරනකොට අනිත් ආයතන පහම නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ ආයේ ඒක ගැන කතා කරන්නවත් බෑ කියන මට්ටමින් තේරුම් ගන්න. හරි? එතකොට ආයේ කතා කරන්න එපා. ඉතින් අර වුණාට ওই මාංශය හැතියනවනේ. මාංශය හැතියනවා තමයි. ඉපදුන මව්කුසෙන් ඉපදිලා මැරෙනකන් ඇරුණාමත් තියෙයි සමහර වෙලාවට දිරලා යනකම්. ඒ වුණාට ඒකට ඇහැ කියන්නේ චක්කායතනය කියන තේරුම නෑ ඒකට. උපකාරක ධර්ම තියෙනවා. ඉතින් ඔය මාංශය හැවිතරක් නෙමෙයි ආලෝකී උපකාර වෙනවා රෝමය තව ජාති ගැන කතා කරන්න පුළුවන්. දැකීමට උපකාර වෙනවා. උපකාර වෙනවා කියන්නේ ඒක ඇහැ නෙවෙයි. චක්කායතනය කියන එක නෙවෙයි. ආයතනය කියන්නේ මොනවා හරි හදන තැනක්. නේද? ඔව්. නිපදවන තැනක්. ඒවා තමයි තේරුම් ගන්න ඕන හිතලා බලන්න දැන්. ඒ දැන් මොනවා හරි අහන්න කලින් ඒ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. හරි. හේතු හින්දාමයි ඒවා ප්‍රත්‍ය කරගෙනමයි ඵලයක් එන්නේ. හේතු නොයදුනොත් ඔය දේ ගැන කතා කරන්න බෑ. දැන් මේ මයික් එකක් මෙතන නැති වුණා නම් ඈ ඒකට වදින්න ඇඟිල්ලක් නැති වුණා නම් සද්දයක් උපදීද? ඒතර ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්නත් බෑ. ඒ වුණාට මේ ඵලය කියන්නේ ඔය එක හේතුවකටවත් අයිති දෙයක්වත් නෙවෙයි. සද්දේ කියන දේ මයික් එකට අයිතිත් නැහැ, ඇඟිල්ලට අයිතිත් නැහැ, කරන්ට් එකට අයිතිත් නැහැ. හැබැයි ওই තුනම නැති වුණා නම් සද්දේයිද? මයික් එක තිබුණාට මේක කරන්ට් එකක් තියෙන්නේ නැහැ නේද? මෙතන වයර් එක ගලවලා තිබුණා නම් ඕකේයිද? එහෙනම් කෙනෙකුට කියන්න බලන්න කරන්ට් එකයි හේතුව. ඈ? නේද? තව කෙනෙක් කියයි නෑ නෑ මේ මෙන්න මෙතන තියෙන මේ ඇම්ප්ලිෆයර් එක තමයි ඔකට හේතුව. හරි ඒක නැති වුණත් එකක්වත් වෙන්නේ නැහැ. හේතු කියන ඒවා දකින කෙනාගේ හැටියට ඕන හේතුවක් අල්ල ගන්න පුළුවන්. හැබැයි ඒ හේතු එකක්වත් නෙමෙයි ඵලය. හරි ඒක නම් හේතුව විදිහට දකින්නේ. දැන් මයික් එකෙන් උපදවන ඵලයේද සද්දේ? ආයතනේ ප්‍රධාන වෙනවා. මොකද ආයතනේ නැත්තම් පෙනීමක් වෙන්න බෑ. චක් ආයතනය හටගත්තේ නැත්තම් පෙනීමක් වෙන්න බෑ. ඒ හින්දා අපි චක්කු ඉන්ද්‍රිය තමයි ප්‍රධාන දැකීමට. ප්‍රධාන කියන්නේ අර හේතුන්ගෙන් එකක් අපි ප්‍රධාන, ප්‍රත්‍යයන්ගෙන් එකක් ප්‍රධාන හේතුව කරන. ආධාර වෙන ධර්ම වලින් අපිට වැදගත්ම කියලා අපි කතා කරන මොහොතේ වැදගත්දී අපි හේතුව කියලා කියනවා. හරි. ඒතර ප්‍රත්‍යංගෙන් ප්‍රධාන දෙයට තමයි හේතුව කියන්නේ. ප්‍රත්‍ය ගොඩාක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙන ධර්මතා ගොඩාක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ටිකක් තියෙනවා. අන්න ඒකට අපි හේතු කියලා කියනවා. මොකද ඒවා විතරයි අපිට වැදගත්. අනිත් ඒවා නැතුව මේක සිද්ධ වෙනවා කියනවා නෙවෙයි. ඒවත් අවශ්‍යයි. හැබැයි අපි ඒ වැදගත් දේනේ අපි කතා කරන්නේ නේද? ඒකේ වැදගත්ම දේට තමයි හේතුව තියෙන්නේ. දැන් හේතුවක් සාපේක්ෂක දෙයක් කියලා පේනවද? Tamanta ඕන දෙයක් හේතුව කරගන්න පුළුවන්. කතා කරන්න හේතුව කරගන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මේ සද්දෙට හේතුව මයික් එක. කෙනෙකුට කියන්න පුළුවන් ඔයකේ මේ ඇඟිල්ල වැදුනා හින්දා ඒකයි හේතුව. තව කෙනෙකුට කියන්න පුළුවන් මේකේ තිබුණ කරන්ට් එකයි හේතුව. තව කෙනෙක් කියයි මේ ඇම්ප්ලිෆයර් එක. තව කෙනෙක් කියයි ඔය තිබුණ තව ඒවා. ඈ? වයර් එක නැත්තම් ඕව එකක්වත් නැහැ කියයි තව එක්කෙනෙක්. ඒක එක්කෙනාට හේතුව කරගන්නේ එයා දකින මට්ටමේ. එයාට වැදගත් වෙන දේ. ප්‍රත්‍ය වෙන දේයින් වැදගත්. තව කෙනෙක් කියයි කන තමයි හේතුව. ඕ එකක්වත් නෙමෙයි. අහන්න කනක් තිබුණ නැත්නම් සද්ද තිබුණා කියයි. තේනවද? මෙතන කවුරුත් හිටියේ නැත්නම් අහන්න සද්දයක් තිබුණා කියලා දැනගනි. තේනවද? එක එක ඒවා හේතු කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි මතය තියාගන්න ඔය අදාළ වෙන උදව් වෙන ඒකට කියන්නේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය වෙන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් හැම ප්‍රත්‍ය ගැනම කතා කරන්න ඕනද? ඒක කතා කර කර හිටියොත් වෙන දෙයක් කරන්න වෙන්නේ. ආ ඒවා අදාළ නැහැ. අපිට අදාළ දේ හෙව්වහම ඇති. ඒකට තේරුම් ගන්න මේ කෙලෙස් මතුවෙන්න ප්‍රත්‍ය වෙන දේ හොයාගත්තාම ඇති කෙලෙස් නැති කරන්න. හරි? කෙලෙස් මතුවෙන්න ප්‍රත්‍ය ටිකයි අඳුර ගන්න ඕනේ. නැතුව මේ තියෙන හැමදේම හෙව්වට වැඩක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ලෝකේ මොකද්ද කියලා හැමදේම හෙව්වට වැඩක් වෙන්නේ නැහැ. අපි හොයන්නේ කෙලෙස් වලට අදාළ. මේ සතරේ යන අදාළ දේ විතරක් හෙව්වහම ඇති. දුක නම් දුක කියන එක අඳුරගෙන ඒකට අදාළ හේතුව හොයාගන්න. ඒ හේතුව කියනකොට අපි ප්‍රත්‍ය වෙන ඔක්කොම ටික නෙමෙයි. ඒකට ප්‍රධාන වෙන දේ. ඔව්. ඒතර හේතුව කිව්වහම දැන් අපි හේතුවක් කිව්වහම තව කෙනෙකුට කියන්න බලන්න නෑ 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 ඕක නෙමෙයි මේ මේ හේතුවක් තියෙනවා. එහෙම තර්ක කරන්න පුළුවන් ඒක වැරදි නෙමෙයි ඒක හරි. වැඩේ තියෙන්නේ අපිට ප්‍රධාන දේ අඳුරගෙන ඒ හේතුව නැති කරන්න පුළුවන්ද කියන එකයි බලන්න ඕන. එතකොට මේ දැන් ඔන්න ඔය ධර්මතාවයට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. දැන් මේ ශබ්දය පටිච්ච සමුප්පන්නයි. එයින්ම පැන නැගුණා. මේ කොහෙවත් තිබුණා නෙවෙයි. දැන් සද්දේ කොහේ හරි තිබිලාවද මෙතෙන්ට? නෑ. මේ හේතු ප්‍රත්‍යයන් නිසාම පැන නැගුණ දෙයක්. හරි?
මේක නිසා මේ ගැටුණා
ඉතරයි. ඔව්. ඒක ආවේ කොහෙන්ද ගියේ කොහාටද කියන ඒවා වැඩක් නැහැ නෙමේ. ඒකට තේරුමක් නැහැ. දැන් කවුරු හරි ඇහුවොත් ඔය සද්දේ කොහේ ඉඳලාද ආවේ කියලා උත්තර දෙන්න පුළුවන්ද? උත්තර දෙන්න බෑ ඒක. ඒ ප්‍රශ්නෙම වැරදි. දැන් එහෙම ප්‍රශ්නයක් අහන්නේ මේක හේතුඵල ඥාය දැකපු නැති කෙනෙක්. හරි. දැන් පොඩි ළමයෙකුට අහන්න පුළුවන් අම්මේ කොහේ ඉඳලාද ඔය සද්දේ ආවේ? මං කොහොමද උත්තර දෙන්නේ? හෙ? නැත්නම් ඒ සද්දේ දැන් කොහෙද ගියේ? හරි. දැන් ඒ අවබෝධය නැති කෙනාට ඔය ප්‍රශ්න තියෙනවා. ඔයගේ තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධය නැති කෙනාට අදාළ නැති ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හරි. ඒ ප්‍රශ්නම වැරදි. මොකද අපි මනසෙන් හදාගෙන ඕක ගැන ප්‍රශ්න අහනවා. හරි. ලෝකයක් හදාගෙන ওই ලෝකේ ගැන ප්‍රශ්න අහනවා. ඔව්. ඔව් මේ හැම පැනවීමක්ම කරන්නේ පටිච්ච සමුප්පන්න බව දකින්න නැති හින්දා. හරි. ලෝකෙට අදාළ හැම පැනවීමක්ම කරන්නේ ඒකේ පටිච්ච සමුප්පන්න බව දන්නේ නැති හින්දා. එතකොට ඔය ටික දැන් තේනවාද මේවයි හේතු ප්‍රත්‍ය හොයන්න ගියොත් කෙලවරක් නැහැ. හරි. ඒ හින්දා තමයි අදාළ දේ විතරක් අපි කෙටි කරගන්නවා. දැන් බුදුහාමුදුරුව අපිට උදව් කරලා තියෙනවා මේ ලෝකෙම සියල්ලම කියන දේ හයකට ගොනු කරලා තියෙනවා. හය තමයි ආයතන හය. සියල්ල කියන්නේ සල ආයතන. එච්චරයි. සල ආයතන වලින් තොර ලෝකයක් නැහැ. සියල්ල කියන්නේ සල ආයතන. මේ සල ආයතනය නිසාම හටගත්තු ලෝකයක් මේ තියෙන්නේ. හරි. දැන් සියල්ල සූත්‍රය කියලා දෙයක් දේශනා කරනවා. සියල්ල කියන්නේ ඔය ආයතන හයෙන්මයි. ආයතන හයෙන් හදපු ලෝකයක් විතරමයි මේකේ තියෙන්නේ. ඒ හින්දා තමයි මේ බාහිර ලෝකේ ගැන හොයන්නේ නැතුව සල ආයතනෙ ගැන හොයන්නේ. කෙනෙක් සල ආයතනය මොකද්ද? සලායතන සමුදය මොකක්ද? අන්න සමුදය කියනකොට ඒ ප්‍රධාන හේතුව. හරි. සලායතනය මොකක්ද? සලායතන සමුදය මොකක්ද? සමුදය දකින කෙනා නිරෝධය අවබෝධ කරනවා. සලායතන නිරෝධය මොකක්ද? නිරෝධ මාර්ගය මොකක්ද? අන්න ඕක දකින කෙනා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ඉතින් මේ ලෝකෙට අයිති දැක්මේ ඉඳලා ඔය සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඇයි ලෝකෙට අයිති කියන්නේ ආයතන පිළියම්. ආයතන වලින් හදපු ලෝකෙක ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි එක ආයතනයක් ගත්තොත් ඇහැ තියෙනවා, ඇහැට අරමුණු වෙන රූප ලෝකයක් තියෙනවා. ඔව්. ඔය දේ තියෙනවා කියන එක කවුද කියන්නේ? විඥානය. චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය තමයි කියන්නේ ඇහැකුත් තියෙනවා, රූප ලෝකෙකුත් තියෙනවා. සෝත විඤ්ඤාණය ඉඳන් කියනවා කනකුත් තියෙනවා, ශබ්ද ගොඩක් තියෙනවා. කොහෙද ශබ්ද තියෙන්නේ? එළියේ. නේද? එහෙනම් ඒකට බාහිර. බාහිර ආයතන කියනවා ශබ්ද ටිකට. කනට කියනවා අභ්‍යන්තර නැත්නම් අජ්ජත් ආයතන කියලා. අජ්ජත් බහිද්ද. ඇහැට කියන අජ්ජත් ආයතන කියලා, රූපවලට කියන බහිද්ද ආයතන. නැව මැද්දේ අපි කවුරු හරි දාගන්නා විඥානයේ මැද කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. ඇහැ එක කෙලවරක්, රූප එක කෙලවරක්, විඥානයේ මැද. කන එක කෙලවරක්, ශබ්ද එක කෙලවරක්, මැද ඉන්න විඥානේ. ආවා හිතන්න පුළුවන් නේද? ඒ වගේ මේ අභ්‍යන්තර ආයතන ටික ඒකාන්තයක්, බාහිර ආයතන ටික තවාන්තයක්. අභ්‍යන්තර ආයතන කිව්වේ මොනවාද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. බාහිර ආයතන කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාරම්මන. අන්ත දෙකකට බෙදෙනවා විඥාණය මැද. ඒක විඥාණයෙන්ම කරපු වැඩක් තමයි අන්ත දෙකක් බෙදෙන එක. විඥානයේ හැකියාව තමයි විජානාති වෙන්කර දක්වනවා. විඥානය කියන්නේ විජානනය කරනවා. ඥානතෝ කියන්නේ දැනගන්නවනේ නේද? විජානනය කියන්නේ වෙන්කර දැනගන්නවා. හරි, දෙපත්තක් වෙන් කරලාමයි විඥාණයෙන් දැනුවත් කරන්නේ. රූපයක් ගැන නම් ඇහැක් ගැනත් දැනුවත් වීමක් දෙනවා චක්කු විඥානය. ශබ්දයක් ගැන දැනුවත් කරනකොට කනක්. කනයි ශබ්දෙයි තියෙනවා කියලා තමයි සෝත විඥාණයෙන් කියන්නේ. හරි, ওই දෙකම ඒ ආයතනයක් කියනකොට අභ්‍යන්තර බාහිර දෙකම ආයතනෙට අයිති. කනයි ශබ්දෙයි කියන දෙකම අයිති සෝත ආයතනිය කියනකොට. ඒ දෙක, ඒ කියන්නේ සෝත විඥාණයෙන් කියන්නේ ওই දෙකම. එකක් විතරක් නෙවෙයි. චක්කු විඥානය කියනකොට ඇහැ කියන අදහසයි, ඇහැට අරමුණු වෙන රූප කියන අදහසයි දෙකම තියෙනවා. හරි, විඥාණයෙන් කරන්නේ නම් වෙන් කර පෙන්නන ගතියක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ විඥාණය කියන එක හිතේ ප්‍රකෘති තත්ත්වය නෙමෙයි, කෙලෙස් මට්ටම. විඥාණය කියන එක හිතේ ප්‍රකෘති මට්ටම නෙමෙයි, කෙලෙස් මට්ටම. හරි, මේ බුදුහාමුදුරු උපමාවකුත් දෙනවා විඥාණයට, මායාකාරයේ කියලා. මායූපමංච විඥානං කියනවා. විඥාණය උපමා කරනවා මායාකාරයකට. ඒතර මායාකාරය, මායාකාරී මට්ටම කියන්නේ කෙලෙස් මට්ටම, ප්‍රකෘති මට්ටම නෙවෙයි. හරි, විඥාණය කියන්නේ කෙලෙස් මට්ටමක්, මායාකාරී මට්ටමක්, මවල පෙන්නන මට්ටමක්, ඇත්ත වහන මට්ටමක් තව විදිහට කිව්වොත්. සත්‍ය වහන. හරි, ତොට සිතේ ප්‍රකෘති මට්ටම හරි පිරිසිදුයි. ප්‍රබස්සර මිදං වික්ඛවේ චිත්තං. හරි ප්‍රබස්සරයි. ඒ කෙලෙස් වලින් කිලුටු නොවුණු සිතේ ප්‍රකෘති තත්ත්වය හරි ප්‍රභාස්වරයි. ඒ විඥාණයෙන් මේක කෙලෙස් මට්ටමකට තියෙනවා. හරි, අපි දන්නවා දැන් විඥාන જાති කීයක් තියෙනවද? 6. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒකට බලන්න ඔය කෙලෙස් සහිත විඥානයේ පහළ වීමම නේද පස්සේ කියන්නේ. ඒ පස්සෙත් අපි ආයතන යනුව නම දෙනවා. චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාහන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. නේද? ତොටේ දැන් තේරුම් ගන්න විඥාණය පහළ වෙනකොට ඒ පස්සය කියන එකත් එතන යෙදිලා. ඇයි? ඇහැ කියන එකක් තියෙනවා, රූප කියන එකක් තියෙනවා. ඔය දෙක ගැන කියන්න තමයි විඥාණය තියෙන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ චක්කු විඥාණය ගත්තොත්. සෝත විඥාණය ගත්තොත් ඔය විඥාණ හයෙන් ඕන එකක් අරන් බලන්න. සෝත විඥාණය ගත්තොත් කන කියන අදහසක් තියෙනවා, සද්දේ කියන අදහසක් තියෙනවා. නේද? අභ්‍යන්තර බාහිර දෙකම තියෙනවා. ඝාන විඥානය කියොත් නාසය කියන අදහසක් තියෙනවා, ගන්ධ සුවඳ කියන අදහසක් තියෙනවා. ඝාන විඥානය. ජීවහා විඥානය කියොත් දිව කියන අදහසක් තියෙනවා, රස කියන අදහසක් තියෙනවා. ඔය ಜಾති තුන තියෙනවා කියන්නේ මොකද්ද? පස්සේ. ඔය ಜಾති තුන තියෙනවා කියලා අදහස දෙන චෛතසිකයට කියනවා පස්සේ. පස්සේ කියන්නේ චෛතසිකය. හිතේ ඇති වෙන ස්වභාවයක් ගතියක් චෛතසිකය. පස්ස චෛතසිකය. හරි? පස්සේ කියන්නේ මොනවා හරි ඇවිල්ලා ගැටෙනවා නෙමෙයි, රූප රූප ගැටෙනවා නෙමෙයි. හිතේ ඇති වෙන චෛතසිකය. හරි? පස්සේ. එතකොට පස්සේ ඇති වෙන්නේ කොහොම? පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා කෙනෙක් දැනගන්නවා නම් එයා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. අන සම්මාදිට්ඨි සූත්‍රය කියනවා. විඥාණය මොකද්ද? විඥාන සමුදය මොකද්ද? විඥාන නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා කෙනෙක් දැනගන්නවා නම් අන සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා කෙනෙක් දැනගන්නවා නම් අන සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. පේනවාද ඇයි එහෙම කියන්නේ කියලා? ඔය ඔක්කොම එකයි. මේ අවිද්‍යාවෙන්ම හදන දේවල් ඇත්ත ඇටියට දන්නේ නැති හින්දම මුලාවෙන් හදන හැදෙන දේවල්. ඒතර හැදෙන්නේ ඇයි කියන එක තමයි සමුදේ. සමුදේ දැක්කොත් ආ මේ හේතු හින්දා හටගත්තු පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් මේක. හේතු ප්‍රත්‍යයන් නිසාම සමුප්පන්න වුණ දෙයක්. ඒවයින්ම පැන නගුණු දෙයක් මිසක් ඊට කලින් තිබුණා දැනුත් තියෙනවා පස්සෙත් තියෙනවා කියන දෙයක් නෙවෙයි. එම මොහොතේම පටිච්ච සමුප්පන්න වුණා. හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දා පටිච්ච සමුප්පන්න වුණා. ඒ හේතු ප්‍රත්‍ය යෙදුන් නැත්තම් නිරෝධයි. ඒ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට සමුප්පන්නයි. විද්‍යමාන සමුප්පන්න කියන්නේ විද්‍යමාන. විද්‍යමාන කියන්නේ පෙන්눔 කරනවා. තියනවා කියලා හිතෙනවා. පෙන්눔 කරන ස්වභාවය. ඈ? පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඔව්. දැන් සතන තේරුම් ගන්න ඔය කියන ඔක්කොම පංච උපාදානස්කන්ධේම පටිච්ච සමුප්පන්නයි. දැන් ඔය පස්සේ නිසාමයි වේදනාව. පස්සේ නිසාමයි සංඥාව. පස්සේ නිසාමයි සංකාර. හරි? පස්සේ නිසාමයි රූප. ඒක තේරුම් ගන්න ඕන දෙයක්. එතන ඒක තේරුම් ගන්න තමයි විඥාණය නිසාමයි නාම රූප. විඥාන පස්සේ නාම රූප. එතන නාම රූප පච්චය විඥාන. ඒක දෙපැත්තටම තියෙනවා. විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය විඥාන කියන එක දෙපැත්තටම කියනවා. එහෙම කියන්නේ ඇයි? එහෙම වෙන්න පුළුවන්ද කිව්වහම ඒකට උපමාවක් දෙනවා. බටමිටි දෙකක් හේතු කරලා තියනවා වගේ හිතන්න කියලා. මේ නිසා මේ තියෙනවා, මේ නිසා මේ තියෙනවා. ඒ දෙකෙන් එකක් නැතුව අනිකට තියෙන්න බෑ. හරි, එකක් ප්‍රත්‍යයෙන්මයි අනිත් එක. උදව් කරගෙනමයි අනිත් එක පවතින්නේ. එකක් නැතුව අනිකට පවතින හැකියාවක් නැහැ. හරි. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූපේ තියෙනවා, නාම රූපේ ප්‍රත්‍යයෙන් විඥානයේ තියෙනවා. ওই දෙක නැතුව, ඒ කියන්නේ දෙකෙන් එකක් නැතුව එකකට තනියෙන් ඉන්න බෑ. ඒකෙන් තේරුම් ගන්න විඥානයේට තනියෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. හරි? ඔව්. විඥානය පහළ වෙන්න ප්‍රත්‍ය වෙන ධර්මතා නැතුව විඥානයේට තනියෙන් ඉන්න බෑ. මීට පොඩ්ඩකට කලින් විඥාණි තියෙන්නත් බෑ, පස්සේ විඥාණි තියෙන්නත් බෑ. ඒ සත්‍ය ධර්ම තියෙනකන් තමයි විඥාණි. ආයතනය, ඔව්. කට ආයතනෙත් ප්‍රත්‍ය වෙලා ඔක්කොම ප්‍රත්‍ය වෙලා. ඒකයි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් තියෙන්නේ. එතකොට මේ විඥාණයට අරමුණු වෙන නාම රූපය මායාකාරී ස්වභාවයක්. මේ කෙලෙස් සහිත විඥාණයට තමයි නාම රූපේ අරමුණු වෙන්නේ, අහුවෙන්නේ. එතන නාම රූපයක් තියෙනකන් තමයි සලායතනෙ තියෙන්නේ, පස්සේ තියෙන්නේ. සලායතන නිරෝධ වෙන්නේ කොහෙද? නාම රූප මේ 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 පස්සේ නිරෝධ වෙන්නේ කොහෙද? නාම රූප නොපිහින්න තැන. යම් තැනක නාම රූප නොයෙදෙයිද පස්සේ නැහැ, සලායතන නැහැ. එතකොට ඒවට සමුදය තේරුම් ගන්න විදියට මේ ඔක්කොම මතක තියාගන්න සූත්‍රවල තියෙන දේවල්, බුද්ධ දේශනාවල තියෙන දේවල්. හරි. ତර නාම රූප නිරෝධ වෙන තැන තමයි ආයතන නිරෝධ වෙන්නේ, පස්ස නිරෝධ වෙන්නේ. ତේ ඔහොම ධර්මතාවයක් මේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියන්නේ බුදුදහම. බුදුදහම කියන්නේ පටිච්ච සමුප්පාදයමයි, වෙන දෙයක් නෙවෙයි. එතකොට කෙනෙක් ධර්මය දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදය දකිනවා. එයා තමයි බුදුන් දකිනවා කියන්නේ. ඒ පටිච්ච සමුප්පාදය ගැඹුරුයි. පටිච්ච සමුප්පන්න බවම අවබෝධ කරගෙනයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය දකින කෙනාට සම්මා දිට්ඨිය පහළ වෙනවමයි. දැන් සම්මාදිට්ඨියයි අර විදිහට 16 ආකාරයකින් කිව්වේ කියන එකත් පේනවා ඔය ධර්මතාවේ දකින්නකොට. හරි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය නැතුව කෙනෙකුට ධර්මය දකින්න බෑ. ධර්මය දකින්න නැති කෙනාට යෝනිසෝ මනසිකාරය පිළිටන්න පුළුවන්ද කියන එක තමන් නුවණින් විමසන්න. එහෙම කෙනෙකුට ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්න පුළුවන්ද? එකයි ධර්මය අහන්න ඕන, නුවණින් මෙනෙහි කරන්න ඕන. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව ධර්මය අහන්න හම්බ වෙන්නේ නැහැ. ධර්මය අහන්න නැතුව නුවණින් මෙනෙහි කරන්න නැතුව ඒ යෝනිසෝ මනසිකාරයවත් සම්මාදිට්ඨියවත් පහළ වෙන්න විදිහක් නැහැ. ඒ වගේම එක තැනක තියෙන දේවල්. දැන් අපි වාසනාවන්ත වෙලා තියෙනවා අහන්න ලැබෙන්න, ධර්මය අහන්න ලැබෙන්න, ධර්මයක් පවතින කාලෙක උපදින්න. එහෙම උනේ නිකන් නෙවෙයි. ඔව්. ගත් කාලවට ওই දිව්‍ය ලෝකේ හැරි කොහේ හැරි ඉඳලා ආපු හින්දා. හැබැයි මේ යන්නේ පල්ලෙහාට යන ගමනේ එක තැනක් මේ. මක අපහු කරව ගන්න පුළුවන්කම තියෙනවා. ධර්මය අහලා නුවණින් මෙනෙහි කරන අයට පුළුවන් ආපහු අරගෙන අර නියපොත්තට ගත්ත පස් ටිකට එකතු වෙන්න. මහා පොළොවේ පස් එක්ක කම්පයා කරනකොට. හරි? ඒ ඔව්. ඔය ආයතන හයම තමයි දික්ක සුඛ මුඛ විඤ්ඤාත කියන්නේ. නේද? ඒක තේරුම් ගන්න ඔය එක ආයතනයක් කරන් මෙනෙහි කරන්න. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? මේවා පහළ වෙන්නේ කොහොමද? එතකොට මේ දේ මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒ දෙක දකින්න කෙනාට තමයි නිරෝධය තියෙන්නේ. නිරෝධය අනුමාන ඥාණයෙන් පේනවා. ආ මේ සමුදේ නැති වුණා නම් මේක නිරෝධයි. හැබැයි නැති කරලා නැහැ. ඊළඟට ඒක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න මාර්ගය. එහෙම කෙනා තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පටන් ගන්න සම්මා සංකප්ප ආදී අංග 8න් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ කරගන්නේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ කරගන්නේ. හරි. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා මං හිතනවා ධානයක් වඩා ගත්තොත් එතෙන්ට ගිහිල්ලා කල්ප 60,000ක් හරි ඉඳලා පිරිනිවන් පානවා මිසක් ආයේ උපදින්නේ නැහැ. හරි. පුතග්ජන පුද්ගලයා නම් කල්ප 60,000ම ඉඳලා ආයේ එක්ක සතර අපායේ හරි කොහේ හරි ආයේ උපදිනවා. හරි. ඔහොම ධර්මතාවයක් තියෙන්නේ කියලා නුවණින් අවබෝධ කරගන්න බලන්න. එතනින් අපි අවසන් කරමු. නේද? ධර්මය
ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ දකින්න බැහැ කියන එක නෙවෙයි. මේ විදිහට බලන්න ඕන ගැඹුරු කරගෙන තියෙන. ඒක නුවණින් බලන්න පුරුදු වුණා මහා ගැඹුරු දෙයක් නෙවෙයි. ගැඹුරු නැත දකින්න බැරි කියන්නේ. දකින්න ශක්තිය තියෙනවා. අපි හිතාරමු මේ කාලය තුළ සිකරගත්තු ඒ කුසල් සිත්තර වලින් අපි හැමෝටම ඒ ධර්මයේ දකින්න ප්‍රතිසම්පාදය දකින්න ඒ රැස් කරගත්තු තින් හේතු වාසනා වේවා කියලා ඒ වගේම මේ රැස් කරගත්තු ඒ කුසල් සම්භාරය නිසා රැස් කරගත්තු තින් අපිට පුළුවන් අනුමෝදන් කරන්න තින් තමයි දෙවිදේව සම්මාන් කරලා ඉන්නා නම් මේ තින් අනුමෝදන් නිසා